දැනට මේ වෙනකන් කතා කරපු ටික සාරාංශය කියමු බලන්න. ඡන්ද කිත්තිය අද මේ වෙනකන් අපි කතා කරගෙන ගිය ටික ප්‍රඥා කාණ්ඩය, සංධි කාණ්ඩය, නාම කාණ්ඩය, සමාප කාණ්ඩය ඉවර කරා. ඊට පස්සේ තද්දිත කාණ්ඩයට ආවා. තද්දිත කාණ්ඩයේ මොනවද අපි කතා කරේ? අප්‍යාර්ථ සංඛ්‍යා පිටික ඉවර වුණා. ඊට පස්සේ අපිට දැන් කතා කරන්න තියෙන්නේ භාව තද්දිතය තමයි කතා කරන්න තියෙන්නේ. ඒකට මේ භාව තද්දිතය ගැන අපි භාෂාවතරණයේ දෙවෙනි කොටේදී කතා කරගෙන ගියා. නේද? ඒකට භාව තද්දිතය කියන එකේ තේරුම භාවයක් කියන්නේ ස්වභාවය කියන අර්ථයෙන් උදාහරණයක් විදිහට අපි මිනිසාගේ ස්වභාවය මනුෂ්‍යත්වයයි කියලා සිංහලෙන් කියනවා. මනුෂ්‍යත්ව. ඒ වගේ අපි එතකොට පාලි භාෂාවෙන් පාවිච්චි කරනවා මනුෂ්‍යත්ව කියලා වචන. අන්න එතකොට ඒ වගේ පද හැදෙන්නේ මෙන්න මේ භාව තද්දිතේ යටතේ. එහෙම නේද? මොකක්ද එහෙමයි කියන්නේ? එහෙනම් බලාගෙන යමු අපි භාව තද්දිතේට සම්බන්ධ පද හැදින විදිය. කියාගෙන යමු. ඤාත්තා භාවේතු යනු ප්‍රත්‍ය විධාන සූත්‍රයි. ඤාත්තායන්ද භාවේයන්ද තුයන්ද මෙහි පද තුනයි. එතකොට මේ වා කියන පදෙත් අනුවර්තනය කරගෙන අපි මේකට අර්ථ කියනවා. භාවේ භාව අර්ථයෙහි වා විකල්පයෙන් ඤාත්තාතු ඤාත්‍ය ප්‍රත්‍ය ප්‍රත්‍ය තා ප්‍රත්‍ය යන ප්‍රත්‍යයෝ වෙති. හරි. එතකොට දැන් මේ කියාගෙන යන්නේ භාව තද්දිතයේට අදාළ තද්දිත ප්‍රත්‍ය කීපයක් ගැන හඳුන්වා දෙන සූත්‍රයක් දැන් අපි කියන්නේ. එතකොට ඒ සූත්‍රයෙන් කියනවා මේ භාව අර්ථයේ ඔහුගේ ස්වභාවය කියන අර්ථයේ පද සකස් කරන්න අපිට ප්‍රත්‍ය තුනක් යොදා ගන්න පුළුවන්. මෙය ප්‍රත්‍ය, ත්‍ත්ත ප්‍රත්‍ය, තා ප්‍රත්‍ය. හරි. අපි ඔය ගැන භාෂාවතරණයේ පොතේදී කතා කළා. එතන සටහනක් වුණා නම් දාලා තියාගන්න 95 පිටුව. භාෂාවතරණයේ දෙවෙනි පොතේ 95 පිටුව. ඒක දෙතනින් ඒ ටිකක් කියවලා බලා ගන්න ඕනේ. අපි ඊට පස්සේ මේකේ වෘත්තියක් කියමු. භාවත්තේ භාව අර්ථයෙහි ඤත්තතා හුන්ති. ඤය තත්තා යන තත්යෝ විති. තු සබ්දේන සූත්‍රයේ තු ශබ්දයේ තු ශබ්දයෙන් අත්තනෝච අත්තන ප්‍රත්‍යබ්ද වේ. සකත්හාදී සුති ස්වාර්ථ ආදීන් හිද මෙ ප්‍රත්‍යවේ. සකත්තේ ස්වාර්ථයෙහි තාච තා ප්‍රත්‍යද වී. එතකොට මොකක්ද මේකේ වී? දැන් මේ භාවේතු කියලා තුන් ශබ්දයකුත් තියෙනවනේ සූත්‍රේ. ඒ තුන් ශබ්දයේ බලයෙන් දැන් මේ කියපු ප්‍රත්‍ය තුනට අමතරව භාව අර්ථයේ යෙදෙනවා ඔත්තන කියලා ප්‍රත්‍යයක්. ඔත්තන. එතකොට මෙය ඔත්ත ඔත්තන තා කියන මේ ප්‍රත්‍ය හතර යෙදෙනවා. එතකොට ඒත් එක්කම තවත් මේ මෙය ප්‍රත්‍ය භාවාර්ථයට අමතරව ස්වార్థයේත් යෙදෙනවා. මොකද ස්වార్థය කියලා කියන්නේ කියවන චන්දක මොනවද? ස්වార్థේ අකත්ති කියන්නේ ඒ අර්ථයේ තකීය අර්ථයේ තමන්ගේම අර්ථයේ ඒ ප්‍රත්‍යය දෙනවද? ඒ වගේ තැනක අපි විග්‍රහ වාක්‍ය කියන්නේ උදාහරණ පදයක් දේවෝ ඒව දේවතා දේවියාම දේවතා නම් වේ කියලා කියන්නේ. දේව කියන පදේමයි දේවතා කියලා කියන්නේ. අන්න ස්වార్థයේ සා ප්‍රත්‍යය දෙන්නේ. අන්න ඒ විදිහට ඒ අර්ථේමයි. අර්ථේ වෙනස් වෙන්නේ නැහැ ප්‍රත්‍යයක් එක තුනයි කියන්නේ. එකයි තේරෙන්නේ. එතකොට ඊට අමතරව සකත්තේ තාච තා කියන ප්‍රත්‍යයක් ස්වార్థයේ යෙදෙනවා කියන එකයි කියන්නේ. මේ ප්‍රත්‍යයට අමතරව තා ප්‍රත්‍යයක් ස්වార్థයේ යෙදිලා තියෙනවා. ඊට පස්සේ ඊට පස්සේ මේ භාවය කියන එක හඳුන්වලා දෙනවා ගාථාවකින්. අපි ඒ ටික ඒකේ තේරුමක් කියාගෙන යමු. මේ පාළි ගාථාව කියම බලන්න. තත්ති එහෙනම් මම අපේ කණේ දෝෂයක් දන්නේ. ඊට පස්සේ ඔන්න විස්තරයක් කියනවා. අපි ඒකේ පරිවර්තනයක් කරලා ඉමු. අස්මා මොහොතෙරින් සබ්ද ඥානානි සබ්ද ඥාන දෙදෙන හොන්ති වෙන් වන්නේ නුයි භාවෝ භාව නම් වේ. සෝ ඒ භාවය සද්ද වෘත්තියා ශබ්දයන්ගේ පැවැත්මට නිමිත්ත භූතං නිමිති වූ නාමන්ත නාමයද ජාති ජාතියද තබ්බං ද්‍රව්‍යද ක්‍රියා ක්‍රියාද ගුණෝ ගුණයද යන මොහොයි. එතකොට මෙතනදී මේ භාවය කියලා කියන්නේ මොකක්ද කියන එකයි පැහැදිලි කරන්නේ. එතකොට මේ භාවය කියන එක ගැන විස්තරයක් කියනවා. මේකේ භවනං භාවෝ කියලා. එතකොට භාවය කියලා කියන්නේ වී මාත්‍රය භාවයයි කියලා ඒ විදිහට විස්තර කරනවා. එතකොට ඒකේ ප්‍රධාන අදහස් කරන්නේ වී මාත්‍රය කියන එකට ක්‍රියාවේ තියෙනවා භව ක්‍රියා කියලා. අපි ඉස්සරහට ක්‍රියා පාඩමේදී ගැන කතා කරනවා. අන්න ඒකේ නිර්වචනය තමයි ප්‍රධානම. එතකොට වී මාත්‍රයක් භාවය කියලා කියනවා. අපි භව ක්‍රියාවලට ආවම ඒක පැහැදිලි කරනවා. එතකොට කෙටියෙන්ම කිව්වොත් එතකොට මේ ශබ්දයේ පැවැත්මට නිමිති වුණ එම නැත්තම් දැන් උදාහරණයක් විදිහට ගහ කියලා කියනවා. අපි හිතමුකෝ මිනිහා කියලා අපි කියනවා. ඒ මිනිහා කියලා කියන්නේ දැන් මනුස්ස කියලා තියෙනවනේ පදයක්. මනුස්ස කියලා ද්‍රව්‍යයක් තියෙනවනේ. මනුෂ්‍ය මනුෂ්‍යා කියලා අපි කියන එතකොට යම් වස්තුවක් තියෙනවා. ඇයි අපි මේ මනුස්ස කියලා කියන්නේ? අන්න ඒ මිනිසත්වම කියන ගුණය ඒ කෙනාවෙත් තියෙන නිසා. අන්නර ගුණය කියලා දැන් අපි මේ කියවනේ මේ භාවය හැදෙන්න හේතු වෙන කරුණු පහක් ගැන. මොනවද? නාම, ජාති, ද්‍රව්‍ය, ක්‍රියා, ගුණ. නාම ඒ ටික මතක තියාගන්න. එතකොට මෙන්න මේ නාමය නිකත් භාවය කියන එක හැදෙනවා. එහෙම නේද ධම්ම විද්‍යාවේ. එතකොට ඒ වගේම ජාතිය ඒ වගේම ද්‍රව්‍ය ක්‍රියාව ගුණය නිසා මෙන්න මේ විදිහට භාවය කියන එක ප්‍රකට වෙනවා. එහෙමනම් ඒකයි මේ විස්තර කරන්නේ. එතකොට මේකෙන් අදහස් කරන්නේ මෙන්න මේ ඒ යම් පදයක් තියෙනවනේ අපි නමක් දෙන්නේ මිනිහා හරි කියලා. අන්න ඒ මිනිසා කියලා අපි ඒක නම් කරන්ද නිමිති වුණ අන්නර කියපු නාම ආදී පංචකය. ඒකට අපි කියනවා භාවය කියලා. මිනිසත් භව කියලා අපි කියන්නේ ඒකට අන්න ගුණය මොල් කරගන්න. හරිද කියන්නේ? අපි ඉස්සරහට තව ඉස්සරහට කතා කරගෙන යන උදාහරණ කතා කරගෙන යමු. එතකොට පැහැදිලි වෙනවා මොකද්ද මේ භාවය කියන්නේ කියන එක. ඒකේ එක එකට උදාහරණක් කියලා තියෙනවා. තව උදාහරණයක් කියනවා. දැන් ඔය ද්‍රව්‍ය සම්බන්ධ වේ විදියට භාවයේ හැදෙන එක භවනාමය. අපි දණ්ඩී කියලා කියනවා. දණ්ඩී කියලා කියන කාටද? දණ්ඩු ඇත්තා. ඒ කෙනාගේ භාවය අපි විස්තර කරනවා දණ්ඩිත්ත දණ්ඩිත්වය. දණ්ඩු ඇති බව. දණ්ඩු ඇති බව. අන්න එතකොට මේ ද්‍රව්‍යයක් මොල් කරගෙන තමයි දණ්ඩ කියන මේ ද්‍රව්‍ය මොල් කරගෙන තමයි එයාට දණ්ඩී කියන නම හැදුනේ. ද්‍රව්‍යයක් මුල් කරගෙන. එහෙනම් එතකොට අපි තව කියනවා දුවන්නා. එහෙම නැත්නම් පාචක. ඒ විදිහට. ඒවනම් එතකොට අපි පිටක පාඩම් අද කතා කරනවා. එතකොට ඒ තැන්වලදී නම හැදුනේ ක්‍රියාවක් මුල් කරගෙන. ඔන්න ඔය විදිහට. එතකොට මේ නාමයක් නාමයකට අපි හේතු වෙන්න අපි නමක් දෙන්න මෙන්න මේ කරුණු පහෙන් කරුණක් හේතු වෙන්නේ කොහොමද? එතකොට ඒ කාරණාවම අපිට භවපදයකට ගන්නවා. අපි ඉස්සරහට පිටිපිට කතා කරගෙන යන්න පුළුවන්. මේ පහත් එකතු වෙලා කොහොමද මේ පහ හැදෙන්නේ කියන එක ගැන අපි පිටිපිට කතා කරද්දී තේරුම් ඒ නිදි මතක තියාගන්න භාවය කියලා කියන්නේ යමක ස්වභාවය කියන අර්ථයයි කියලා මතක තියාගත්තා. යතහ ඊට උදාහරණ මෙසේ ඡන්දස්ස භාවෝ චන්ද්‍රයාගේ භාවය ඡන්දත්තං චන්ද්‍රත්වය නම් වේ. ඉත මෙහි නාම වසා නාමයාගේ වශයෙන් ඡන්ද සද්දෝ චන්ද්‍ර ශබ්දය ඡන්ද දබ්බේ චන්ද්‍ර නැමැති ද්‍රව්‍යයෙහි වත්තති පවති. නිමිත්තස්ස රූපානුගතං ච ඥානං. අපි මේ විදිහට කියමු. නිමිත්තස්ස රූපානුගතං නිමිත්ත ස්වરૂපේක අනුව ගියා වූ
නිමිත්ත ස්වરૂපේක අනුව
ගියා වූ ඥානයද පවති. එවං මෙසේම මනුස්සත්තං ඉති මනුස්සත්තං යනු මනුස්ස ජාති වස මනුෂ්‍ය ජාති වශයෙන් යදාදීනා යදාදී සූත්‍රයෙන් ඊතරස්සේ ඊප්‍රත්‍ය කෙටි කළ කල්හි දණ්ඩිත්තං දණ්ඩිත්තං යනුවෙන් පදයේ සැකසේ. එය දණ්ඩ දබ්බ සම්බන්ධ සම්බන්ධා කියලා කියන්නේ හරි. දණ්ඩ දබ්බ සම්බන්ධා දණ්ඩ නැමැති ද්‍රව්‍ය හා සම්බන්ධයිනි. පාචකත්තං ඉති පාචකත්තං යනු පචන ක්‍රියා සම්බන්ධා පිසීම් ක්‍රියාව සම්බන්ධ තීනි. නීලත්තං ඉති නීලත්තය යනු නීල ගුණ වසා නිල් නැමැති ගුණය වශයෙනි. ඒවං මෙසේ න්‍යාදී සුති න්‍ය ආදී ප්‍රත්‍යයන් විෂයෙහිද යතහ යෝගං යෙදෙන යෙදෙන පරිද්දෙන් මෙයම් දත යුතුයි. ඊළඟට ඔන්න ඒ අපි කතා කරපු ඒ භාවය භාව වර්ග පහට උදාහරණ පහක් දැන් කියාගෙන යන්න. ඒ උදාහරණ පහක් එක්ක ප්‍රත්‍ය එකතු කරලා හැදෙන හැටි මේ කියාගෙන යන්න. දැන් අපි ප්‍රත්‍ය කීයක් ඉවද භාව සද්ධිතේ දෙන ප්‍රත්‍ය දැනට තුනක් ඊවා සූත්‍රේ ඊට අමතරව තු ප්‍රත්‍යෙන් තව ලක්ෂණ ප්‍රත්‍යත් අරගෙන හතරක් ගැන කතා කරා. ඒකෙන් දැන් මුලින්ම ප්‍රත්‍ය කියන ප්‍රත්‍ය ගැනයි ප්‍රත්‍යයට තමයි උදාහරණ පෙන්නන්නේ. පැහැදිලිද? තොටේ ප්‍රත්‍ය කියන ප්‍රත්‍ය අරගෙන මේකේ පෙන්නනවා ද්‍රව්‍යයක් මුල් කරගෙන හැදුණු භාව පදයක්. චන්ද්‍රය කියලා ද්‍රව්‍යයක් තියෙනවා. හඳ කියන ද්‍රව්‍යය. ඒ හඳ කියන ද්‍රව්‍ය මුල් කරගෙන අපි චන්ද්‍රත්වය කියලා සිංහලෙන් හදා ගන්නවා වචනය චන්ද්‍රත්වය. චන්ද්‍රත්වය. සඳේ භාවය. ඉතින් අපේ නම් සිංහලේ අපි භාවිත කරන අඩුයි.
ස්වභාවය
කියන්නේ මොකක්ද? ඔව් චන්ද්‍රයේ ස්වභාවය. චන්ද්‍රත්ව භාවය කියලා කියන්නේ මේ විස්තරකට. එතකොට ඒක තනි වචනයකට ගන්න හැටි. දැන් චන්ද්‍රයාගේ ස්වභාවය කිව්වොත් වචන දෙකක් නේ ඔක තනි වචනයක් නෙවෙයි. ඒ විස්තර වාක්‍ය එන විදිහට තනි වචනයක් හදන හැටි තමයි දැන් සද්දිතෝරින් මේ කතා කරන්නේ. එහෙනම් එතකොට ඒ අර්ථයෙන් අපිට පදයක් හදා ගන්න පුළුවන්. මොකක්ද තේජානන්දයන්ම හදා ගන්න පදේ? චන්ද්‍රයාගේ භාවය. ඡන්ද දන ප්‍රත්‍ය ප්‍රත්‍ය ඡන්දත් කියලා වශයෙන් හඳුනන. සිංහලෙන් චන්ද්‍රත්වය. චන්ද්‍රයාගේ භාවය කියන එකයි තේරුම. ඒතර මේ චන්ද්‍ර භාවය කියන එක චන්ද්‍ර කියන ද්‍රව්‍යයේ තමයි මේ වැටෙන්නේ. චන්ද්‍රයා කියන්නේ ද්‍රව්‍ය විස්තර කරන්න තමයි මෙතන මේ භාවයේ වැටුනේ. ඒතර චන්ද්‍ර කියන ද්‍රව්‍ය අරමුණු කරගෙන ඊළඟට අපි එක අපි කලින් කිව්වා මනුස්ස කෙනෙකුගේ ගුණය කියන එක මෙතනදී ප්‍රධාන කරන්නේ ගුණයට ගුණය කියන එකත් අපිට ගන්න පුළුවන්. නමුත් මෙතනදී කියන්නේ මනුස්ස ජාතිය කියන අර්ථය. අපි ඒ උදාහරණයක් කියමු. එතකොට ඒ උදාහරණය මනුස්සත්තං ඉති මනුස්ස ජාති වතා. මනුස්සත්තං කියලා කිව්වේ මනුෂ්‍ය ජාතියේ උපන් නිසා අපි කියනවා මනුෂ්‍යත්වය. මනුෂ්‍යත්වය කියන මේ භාවය ඒක නාට තියෙනවා. මේ මනුෂ්‍ය ජාතිය නිසා තමයි මේ මනුෂ්‍යත්වය කියලා අපි කියන්නේ. දැන් මිනිසක් මේ මිනිස්කමක් නැහැ කියලා අපි සතෙකුට කියන්නේ නැහැ, බල්ලෙකුට කියන්නේ නැහැ. මේ බල්ලාට නම් මිනිසක්කමක් නැහැ කියලා අපි කියන්නේ නේද? අපි ඒක කියන්නේ මිනිස්සෙකුටනේ. මේ මිනිස්සයාගේ නම් කිසි මනුෂ්‍යකමක් නැහැ කියලා කියනවා නම් අපි කියනවා හරකෙක් දැකලා මේ හරකගේ නම් කිසිම මනුෂ්‍යත්වයක් නැහැ නේද කියන්නේ. ඇයි මේක මේ මේක මේ ජාතිය සම්බන්ධ කතාවක්. මනුෂ්‍යත්වය මනුස්සත්ව කියන එක අපි කියන්නේ මේ මනුෂ්‍ය ජාතියේ උපන් නිසා. එහෙනම් ජාතිය සම්බන්ධ කතාවක්. ඊළඟට විස්තර කරනවා දණ්ඩිත්වය කියන පදේ. ඒකෙදි කියනවා යදාදීනා ඊස්ස රත්තේ රස්සේ. යදාදී සූත්‍රයෙන් දණ්ඩී කියන වචනයේ පදාන්ත ඊකාරය කෙටි කරනවා. ඊට පස්සේ ප්‍රත්‍ය එකතු කරලා දණ්ඩිත්ත කියලා පදේ හදනවා. අපි මේ පද හැදෙන හැටි ඉස්සරහට බලනවා. ඒක නිසා දැනට මේ දිහා බලන්න ඕනේ නැහැ. එතකොට මේ දණ්ඩිත්තය කියන එක හැදෙන්නේ මොන හේතුව නිසාද? දඬු ඇති බව. ඉතින් දැන් මේ මිනිස්යාගේ අතේ දඬු නැත්තම් අපි කියනවාද දණ්ඩී කියලා? කියන්නේ නැහැ. එවනම් මේ දණ්ඩිත්වය දඬු ඇති බව කියන එක හැදෙන්න හේතුව උනේ අන්නර ද්‍රව්‍ය. දඬුව කියන ද්‍රව්‍ය නිසා තමයි අපි දණ්ඩිත්වය කියලා කියන්නේ. පැහැදිලිද කතාව? ඊළඟට විස්තර කරනවා පාචකත්ව. පාචක කියලා කියන්නේ පිසින්නම්. එතකොට පාචකත්වය පිටින්නාගේ භාවය පිටින බව කියන එකයි. එතකොට ඒක ඒ පිටීම කියන ක්‍රියාවලිකයි. දැන් අපි මේ මනුස්සයාට පාචක කියලා කියනවාද වියන්නේ නැත්තම් දුවනවන දුවන විලාවේ අපි කියන්නේ ධාවක කියලා. අපි පාචක කියන්නේ පිටිනවන. එහෙනම් අන්න ඒ පිටීමේ ක්‍රියාව නිසා හැදුණු පදයක් තමයි පාචක කියලා කියන්නේ. ඒ පාචකයා මේ භාවය පාචකත්තං කියන්නේ පාචකත්වය පිටිනා බව. ඊළඟට නීලත්වය කියලා කියනවා. නීල් බව. අහසේ නීල් බව කියලා කියනවා. එතකොට නීල් බව කියන එක හැදුනේ ගුණයක් නිසා. නීල් කියන ගුණය. තහය කියන්නේ ගුණයක් නේ. රන්නේ ඒ ගුණය නිසා තමයි නීලත්වය කියන නම හැදුනේ. එතකොට ඒකයි මේ කිව්වේ මෙන්න මේ කියන කරුණු පහ අපහු පොත දිහා බලන් නැතුව කරුණු ටික තියාගෙන යමු බලන්න. හරි. පළවෙනි එක. නාමය මුලින් කතා කරේ නාමය. ඡන්දස්ස භාවෝ ඡන්දස්ස. ඊළඟට ජාතිය. ඒකෙන් මනුස්සත්ව කියලා වචනයක් ඇතිවෙනවා. ඊළඟ එක තුන්වෙනි එක සඳහන් කරනවා දණ්ඩිත්ව කියන වචනේ. ඊළඟ එක හතරවෙනි එක ක්‍රියා පාචකත්ව කියන වචනේ අපි කතා කරමු. අවසාන එක ආනන්ද ඒක නම් තියෙනවා මෙතන තියෙන. හොඳ වෙලාවට ඒ පහම පිළිවෙලට මෙතන තියෙනවා. නේද? නීලත් ඉරපි වචනයක් හදාගත්තා. නීලත් නිල් බව. හරි ඒක පැහැදිලි. මාරු කරලා යොදන්න පුළුවන් සුදුසු විදිහට දේශනාවේ යෙදෙනවා. හරි. ඊට පස්සේ අපි බලාගෙන යමු මම ඉස්සරහට. නියෝ නිය සත්‍යවි අවන්නෝ යේ ලෝපංච යනු ලෝප විධාන සූත්‍රයි. අවන්නෝ යනුද යේ යනුද ලෝපං යනුද ච යනුද මෙහි පද හතරයි. මේ පද ගලපන අර්ථ කියනවා යේ යකාරයක් පසු ඇති කලෙහි අවන්නෝච අවර්ණයද ලෝභං ලෝපයට පැමිණේ. වෘත්තියක් කියමු යේ කරේ යකාරයක් පරව ඇති කල්හි අවන්නෝ ලුප්යති අවර්ණය ලොක් කරනු ලැබේ. චකාරේන චකාර බලයෙන් ඉවන්නෝ ඉකාරෝපි ඉකාරයද ලොක් කරනු ලැබේ. ඉකාර ඉවන්න නෙවි. ඊළඟ සූත්‍රය අපි කියාගෙන යමු. යවසන් තලන දකාරාණං ව්‍යංජනානි තලන ජකාරත්තං මොකද්ද අවසාන කොටස චලං කියලා කිව්වේ චලඤ්ඤ යකාරත්තං සූත්‍රයේ අර්ථ කියපුවම පැහැදිලි වෙයි මොකද්ද මේ කියන්නේ යනු ආදේශ විධාන සූත්‍රයි යවතං යනුද ඵලන දකාරාණ යනුද ව්‍යංජනානි යනුද චලඤ්ඤ යකාරත්තං යනුද මෙහි පද හතරයි එතකොට මේකට වා කියන පදේ අනුවර්තනය කරගෙන අපි සූත්‍රය ගලපලා අර්ථ කියනවා යවතං යවත් වූ තලන දකාරාණං තකාර ලකාර නකාර දකාර සම්බන්ධ වූ ව්‍යංජනානි ව්‍යංජනයෝ වා විකල්පයෙන් ච ලඤ ජකාරත්තං චකාර ලකාර ඤකාර ජකාර බවට හැමිනෙත් අපි කලින් මේක කතා කරා. ඒක භාෂාවතරණේ පොතේදී මේක හැදින හැටිත් එක්ක අපි කියවා. ඒක මේකෙන් මේ මොකක්ද කියන්නේ? මේ කියන්නේ මෙය පස්සේ ආවයින් පස්සේ ඊට පිටුපසින් ඊට කලින් තියෙන පදාන්තයට පදාන්ත ලෝපාදිය සිද්ධ වෙලා ඒ සිද්ධ වෙන වෙනසක් සම්බන්ධවයි. අපි ඊට පස්සේ බලමු කොහොමද වෙන්නේ කියලා. මේ වෙනකන් අපි කියපු ටික තව ටිකක් මේකේ වෘතියක් කියලා හැදෙන පද උදාහරණ කතා කරගෙන යමු. මේ සූත්‍රයෙන් යකාර යුත්තානං සාදීනං යකාර සහිත තකාර ආදීන්ට මොකක්ද ඒ කිව්වේ මෙවල කීවායත්ම ඒ කිව්වේ යෙබු එක නම් ඇහුණා ඒ වුණාට මොකද්ද කිව්වේ කියලා සංඥාවක් නැහැ එහෙමද? හරි. උතරට අපි විතරේ කියන්නම්. හරි. ච ආදයෝ
ච ආදයෝ
චකාර ආදීහු වෙති.
චකාර ආදීහු වෙති.
කාරක් ගහන්නේ නැහැ.
කාරක් ගහන්නේ නැහැ.
සූත්‍රයේ කාර ශබ්දයාගේ ගැනීමෙන් සක්ක පබ්බ මාදිතෝ සක්ක පබ්බ ම යනාදී අක්ෂරයන් කෙරෙන් පර වූ
සක්ක පබ්බ
යකාරත් යකාරය හට උබ්බේන සහ పూర్වය සමග කොචි ඇතැම් තැනක උබ්බ රූපංච పూర్ව රූපයද වේ
පූර්ව රූපේ දේ
විත්තං
විත්තං
විත්තය සිදුවේ
විත්තය සිදුවේ
පස්සේ උදාහරණ ටික කියාගෙන යමු. හණ්ඩිච්ඡං කෝසල්ලං සාමඤ්ඤං සෝහජ්ජං පෝරිස්සං මේපක්ඛං සාරුප්පං කෝසබ්බං කෝපම්මං යනු උදාහරණයි. ඒ ටික දැන් හැදුණු හැටි කතා කරගෙන යමු. ඒකට පැහැදිලි වෙයි. එකින් එක උදේ නම් බලාගෙන යමු. මොළින්ම අපි ඉතින් අර අද ඔක්කොම ටික ඔක්කොම එකට ලියුවා. ඡන්දස්ස භාවෝ, manussස්ස භාවෝ, දන්විස්ස භාවෝ, පාකස්ස භාවෝ, නීලස්ස භාවෝ. ඒකට තේරුම ඒක එකේ තේරුම කියාගෙන යමු. ආනන්දයාත්ම වැඩි වෙලා ගන්න බෑ.
චන්ද්‍ර භාවයේ නිස්කාර දැන්
චන්ද්‍රයාගේ භාවය.
චන්ද්‍රයාගේ භාවය.
මිනිසාගේ භාවය. එහෙමයි ඒ පද ටිකෙන් විග්‍රහ වාක්‍ය. එහෙනම් අවසානට පදේ හැදුනම අපි කොට එක කියනවා මනුෂ්‍යත්වය එහෙම කියලා කියනවා එක වචනයක් විදිහට. විග්‍රහ වාක්‍ය කියද්දි සිංහලෙන් කියද්දි කියන්නේ මිනිසාගේ භාවය. එහෙමයි. ඊට පස්සේ හරි. ඊන වචන යුක්තන්නේ. ඊට පස්සේ ඒ ටික ඒ විදිහට මෙනවා. න්‍යක්තතා භාවේතු කියන සූත්‍රයේ අපි ත්‍ත්ත ප්‍රත්‍යේකතු කරගන්න. ඊට පස්සේ මේකේ භාවෝ කියන පදය තත්ත ප්‍රත්‍යයෙන් කියවුන නිසා වෘත්තර්ථහන මක්ඛයෝග සූත්‍රයෙන් අයින් වෙනවා. ඒ වගේම තේසං විභක්තියෝ සූත්‍රයෙන් ඒ පද ඔක්කොගේම විභක්ති පිටත් අයින් වෙලා යනවා. ඊට පස්සේ දැන් ඉතිරි වෙන්නේ ඡන්ද, manuss, දණ්ඩි ඔය විදියට. ඒකේ මොනවා හෝ ගැටලුවක් තියෙද? සකාරයෙන් විභක්ති ප්‍රත්‍ය තනම් එහෙම ලෙස සත්‍ය විතරයි අයින් කරලා කබලා දිනේ. එතන උස්ස කියලා දාගත්තට ඉතින් වරදක් නැහැ. මොකද මේ මෙතන ඉතින් අර කෙටියෙන් අපි බොහොම හදලා තියෙන්නේ. Taman ඉතින් ඒවා තේරුම් ගන්න ඕනේ. විභක්ති සත්‍ය විතරක් වෙන් කරලා කබලා දිනේ. ඊට පස්සේ අවසානට ඉතිරි වෙනවා අර කොටසත් එකතු වුණාම මනුස්සත්ව දණ්ඩිත ඒ විදිහට පද ටික ඉතිරි වෙනවා. ඒකට මේ තද්දිත සමාස සූත්‍රේ නාමයක්
දෙනවා.
ඒකත් කෙටි වෙන්න ඕනේ. එතන ඒක හදා ගන්න ඕනේ. යදන උප්පන්නා සූත්‍රේ එතන දාගත්තර තමයි. එහෙම නැත්නම් යටපෙළකින් වෙනම ලියන එක වඩා හොඳයි.
දණ්ඩි නැත්නම්
ඉතිරි වෙන්නේ. ඔව් ඉතිරි වෙන්නේ. පස්සේ මේකට විභක්ති දාලා අර සූත්‍ර ටික ආවම මේ විදිහට ඡන්දත්තං manussත්තං මේ විදිහට නපුංසකලිංගයේ පද හැදෙනවා. මේ ප්‍රත්‍ය නපුංසකලිංගයි කියලා කියනවා. ඇයි ඒ? ඒක ගැන කියලා තියෙනවා මේ ඔත්ත ප්‍රත්‍යෙම නපුංසකලිංගයේ තමයි යෙදෙන්නේ. කලින් අපි කියවා නේද? මොළදීම කියලා. තද්ධිත කාණ්ඩ පටන් ගත්ත ළඟම තද්ධිතා විදේය ලිංග විභක්ති වචනා කියුම් කියලා ගාතාව. කියනවානේ මම ඒක විස්තරේ බලා ගන්න. අපි මේක විස්තර දැන් කියලා තියෙන්නේ. හරි, මේකේ තව මොකක් හෝ ගැටලුවක් තියෙනවා නම් අහන්න බලන්න. පාචකත්තං, පාචකත්තං තමයි. පාකත්තං කියන්නත් ඕවා. පාකෝ කියලා කියනවා. පාචකත්තං කියලා හදාගන්න එක වඩා හොඳයි. පාචකත්තං. ඒකෙන් පොතේ දීලා තියෙනවා නේද හදාගන්න දෙයක්. පොතේ තියෙනවා. මේවා ක්‍රියාගෙන යදි වැරදි නේද? නෑ, පාචකත්තු කියනවා. කොහොමද කියන්නේ මේ විග්‍රහ වාක්‍ය කියමු බලන්න. ඒක සද්දානා මුත්‍ති සද්ද මුත්‍ති වෙන්න බෑ. එහෙනම් තමයි තියෙන්නේ විග්‍රහ වාක්‍යතවට සද්දානා මුත්‍ති සද්ද මුත්‍ති. ශබ්දයන්ගේ පැවැත්ම. මේ සද්දස්ස මුත්‍ති කියන්නේ අපලුව. මේකේ අවස්ථාවට කියලා දෙන විදිහට ශබ්දයන්ගේ පැවැත්ම. කියන්නේ මේ කොහේ පහකට. ඒක ශබ්දයන්ගේ පැවැත්ම බහුවචනී කියනවා. හරි නේද? ඊට පස්සේ මෙතන ඊළඟට පස්සේ මෙන්න අවන්නෝච යේ ලෝකං ඒ සූත්‍රය ගැන ඒ විස්තර එහෙම තියෙන්නේ. ඔය ඒ සූත්‍ර ටිකට කෙටියෙන් මේ ටික හදලා තියෙන්නේ. පිටිගේ සූත්‍ර ටික වෙන කොහේ හරි ගිහිල්ලා ඒක කරන්නේ නැහැ. පිටිගෙන් ඉතින් තමයි ලියාගන්න. මුලින්ම මේ පද ඔක්කොම ටික එකටම අපි ලියලා තියෙන්නේ. කොහමද? පණ්ඩිතස්ස භාවෝ, කුසලස්ස භාවෝ, සමනස්ස භාවෝ, සුහදස්ස භාවෝ එනිදී. එතකොට තේරුම් ටික කියාගෙන යමු බලන්න. තේරවලුද? පණ්ඩිතස්ස භාවෝ, පණ්ඩිතයාගේ භාවය කුසලස්ස භාවය
කුසලයාගේ
ස්වභාවය දක්ෂ කියන එකයි කුසල කියනකොට දක්ෂයාගේ භාවය ඊළඟ එක කියමු බලන්න විමල ජීවයස් මා ඊළඟ එකේ තේරුම් මොකද්ද සමනස්ස භාවෝ ශ්‍රමණ භව කියන්නේ හැදුනයින් පස්සේ පදේ මුලින් විග්‍රහ වාක්‍ය ශ්‍රමණයාගේ භාවය සුහදස්ස භාව අපි ඉතරට බලමු හරි නැහැ කියන්නේ අන්තිමට ඒව හදලා තියෙනවා එතකොට මේ එක එකේ තේරුම් ටික අපි දැනගන්න ඕන මේ තියෙන විග්‍රහ වාක්‍ය අනුව ඒ කෙනාගේ භාවය කියන අර්ථය ස්වභාවය කියන අර්ථය. ඒකට උසභ කියලා කියන්නේ ගවයාට. සිංහලෙන් නම් ගොංකම ගොං භව අන්න ඒ පදේ හදන්න තමයි දැන් යන්නේ. ඒකේ අර්ථය. ඒ පදේ හදන්න යන්නේ. හරි බලාගෙන යමු ඊට පස්සේ මේකේ මොකද වෙලා තියෙන්නේ මෙතන ණය ප්‍රත්‍ය එකතු කරලා තියෙන්නේ අගට මේ හැම එකේම කෙළවරේ ණය ප්‍රත්‍ය එකතු කරලා තියෙන්නේ ඒ මේක එක පිටුවක් අඩු වෙලා හරි මොනවා හරි වෙලා එහා දැන් කරලා තියෙන්නේ අපි යෝගේ ලියලා තිබිලා තියෙන්නේ මේ පැත්තේ පද ටික එහා පැත්තේ සූත්‍ර ටික ඒ ලියපු එක එහා පැත්තේ පිටුව නෑ මොනවා හරි වෙලා ඒක අයින් වෙලා ගිහින් හරි මොනවා හරි වෙලා. ඒකට දැන් එතන තියෙන්න ඕන ඔය හැම එකේම අගට ණය ප්‍රත්‍යයකට වෙන්න ඕන. ඔය හැම එකම අගට ධන ණය. ඊට පස්සේ භාවෝ කියන පදයයි විභක්ති ප්‍රත්‍යයයි අයින් වෙනවා. උත්තරහනම ප්‍රයෝගී කිනොයි කලින් කියපු සූත්‍ර ටිකමයි. අපි හතරෙන් එහෙම එන්නේ නැහැ. දේශනාවේ ඉරෙන් ටිකයි මේ කියන්නේ. හැම ප්‍රත්‍යෙම හැම පදයක් එක්කම ඉන්නේ නැහැ. හැම නාමයක් එක්කම හැම තද්ද ප්‍රත්‍යෙම ඉදෙන්නේ නැහැ. ඒතකොට මේ විදියට ඒතකොට මේ පදත් එක්ක ණය ප්‍රත්‍යය යෙදෙනවා. ඒක ඔන්න සතරහනක් දාලා තියාගන්න. ඉතින් මේකේ පේනවනේ ඉතින් දැන් ණය ප්‍රත්‍යය පද හදන්නේ දැන් කියන් තියෙන්නේ. ඒක මෙන් තේරෙන්න ඕන මේ ණය ප්‍රත්‍යය තමයි මේකට එකතු වෙන්න ඕනේ කියන්නේ. පැහැදිලි මේ පදත් එක්ක එකතු කිරීම ණය ප්‍රත්‍යය. ඊට පස්සේ මොකද වෙලා තියෙන්නේ ඊට පස්සේ ණය ප්‍රත්‍යේ නානුබන්ධය තියෙන නිසා අනුබන්ධ නකාරයක් තියෙන නිසා වෘද්ධියක් සිද්ධ වෙනවා ඊළඟට අන්නේ වෘද්ධිය තමයි පෙන්නලා තියෙන්නේ ඊළඟ සූත්‍රයේ පඬිත කියන එකකින් වෘද්ධි වෙන්නේ නැහැ නේ දැන්ිය අපරක් පිටපස්සෙන් කියන නිසා කුසල කියන එකේ කුයන්න කෝ යන්නක් වෙනවා. මොකද උකාරය වෘද්ධි වෙද්දි මොකක්ද වෙන්නේ? ගෞතම මන්ත්‍රයෙන්ම වෘද්ධියක් වෙද්දි කොහොමද වෘද්ධිය කියලා කියන්නේ මොකක්ද? පිළිවෙල අයන්නක් තිබොත් උයන්නක් තිබුණොත් යන්නක් තිබුණොත් ඒ යන්නක් තිබුණොත් උයන්නක් කරීමක් කරේනවද එහෙම වෙන්නේ නැහැ ඒක බුද්ධි වෙන්නේ නැහැ ඒකට මේ ඒ නිසා තමයි මෙතන තිබුණු කකාරත් උකාරය ඕකාරයක් වෙනවා ඒ නිසා තමයි කුසල කියලා තිබුණ එක කෝසල කියලා කියනවා කෝසල දැන් තියෙන්නේ කුයන්න කෝ යන්නක් වුණා කෝ වුණා දැන් කෝසල ඊට පස්සේ සමන කියලා තියෙන එක සාමන සුහද කියන එක සෝහද නිපක නීපක සරූප කියන එක සාරූප උසභ කියලා තියෙන එක ඕසභ උපමා කියලා තියෙන එක ඕපමා කියලා දැන් තියෙනවා. ඊට පස්සේ දැන් මෙය ප්‍රත්‍යේ දැන් ඉතිරි වෙලා තියෙන්නේ මොකද්ද? මෙය ප්‍රත්‍යේ දැන් ඉතිරි වෙලා තියෙන්නේ. දැන් මෙය ප්‍රත්‍යේ අනුබන්ධය අයින් කරන්නේ. දැන් ඉතිරි වෙලා
තියෙන්නේ.
යන්නේ යනවා. මොකද ඉතිරි වෙලා
තියෙන්නේ?
අල්ලායන්නේ
අයින් කරන්නේ. ඔව්.
ඒ යයන් ඉතිරි වෙන්නේ මෙය කියන එක ලියලා තියෙන කම මෙය කියන එක අතුරු වෙන් කරලා ලියුවම කොහොමද මේක තමයි මේක නිදින් මෙය කියලා ලියන්නේ කොහොමද එතකොට මේ කොටස අයින් වුණාම දැන් ඉතිරි වෙලා තියෙන්නේ යකාරය වැදිනේ කතාව. එමනම් දැන් අග මේ හැම එකේම යයන්නකුත් තියෙන්න ඕන. මේ හැම පදයක් එක්කම අග යයන්නක් තියෙනවා. ඒ අර අනු ඒ ප්‍රත්‍යයත් එක්ක තිබුණු යයන්. වැදිනේ මේ එක එක හැම එකේම කෙලවරේ සංගල වරහණක් දාලා එහා පැත්තේ අපි යයන්න ලියලා තියෙන ඉතින් ඒක පේන්නේ නේද? ඒ පිටුව නැති නිසා. සංගල වරහණක් දාලා එහා පැත්තේ යයන්න හිතා ගන්න එහෙම තියෙනවයි කියලා. ඊට පස්සේ දැන් මොකද වෙන්නේ? මේ හැම පදයකම අග තියෙන අකාරය ලොක් කරනවා අවන්නෝච යේ ලෝපං කියන සූත්‍රයෙන්. දැන් අපි කියපු සූත්‍රය. දැන් ටිකකට කලින් කියපු සූත්‍රයෙන් පදාන්ත අයන ලොක් කරනවා. පැහැදිලිද කතාව? ඊතර හැම එකේම මේ පෙළේ අයින් කරලා තියෙන්නේ. එනේ හැම එකේම අයන ලොක් කරලා තියෙනවා. ඒ ලොක් කරලා තියෙන්නේ දැන් මේ කියපු සූත්‍රයෙන්. ඊට පස්සේ දැන් අග තියෙන්නේ මෙන්න මේ විදිහට. දැන් මෙතෙන්ට ඔන්න අන්න අර යයන්නත් එකතු කරලම ලියලා පෙන්නලා තියෙනවා. එහා පැත්තේ අර තිබ්බ ප්‍රත්‍ය. එහෙදිමින් ඒ ප්‍රත්‍යත් එක්ක පණ්ඩි ධන ය කෝසල් ධන ය සාමන් ධන ය ඔය විදිහට ඒ හැම එකේම ය ප්‍රත්‍යත් එක්ක පදේ දැන් තියෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? යව සංසලන දකාරාණං කියන සූත්‍රයෙන් ත්‍ය තියෙන තැන ත්‍ය හට ත්‍ය වෙනවා. දකාරයක් එන්නේ. දකාරයක් ඇවිල්ලා පස්සේ ත්‍ය වෙන්නේ. මේ තියෙන එක එහෙම කියන්න එපා. ඒ කියන එක මේ දැන් මේ සූත්‍රයේ කිවි කොහොමද? පූර්ව රූපය වෙනවා දිස්ත වෙනවා. දැන් සූත්‍රයේ කියපු එකනේ මතක තියාගන්න ඕන. ඒකට අපි කෙටියෙන් භාෂාවතරණයේදී කතා කරන් ගියා කෙටින්ම ඉච්ඡාදේශය ගන්න කියලා. ඉතින් හැමතැනම වෙන්නේ ඒ වගේ නිකා. නමුත් මතක තියාගන්න තියෙන සූත්‍රයේ කිව්වේ ත්‍ය හට ච චකාරය එක දිස්ත කරනවා. ඒකින් අමාරුයි යන්නේ. ඉතලේසි කෝටු පත්තු ඉන්නේ නේ. හරි. කොට සූත්‍රයේ කියවෙන කොටස අපි සාරාංශ කරගත්තොත් යවතන් තලන දකාරාණං ව්‍යංජනානි ච ල ඤ ජකාරත්තං කියන එක මොකක්ද ඒකෙන් කියවෙන්නේ කියන එක පොඩි සටහනක් මොන ජීවයස්ම දාන්න බලන්න මෙතන.
ඒක
එතනින් එතකොට ලියන්නේ එහෙනම් මේ කොහොමද මේ ආදේශ ටික දෙන්නේ කියලා පොතරන් ඉන්නේ නැත්නම් විතර පුළුවන් නම් කමන්නේ එතනම් මෙතනින් ලියන්න උඩ කොහොමද යවසන්ත උත් ධනය ඊතලයක් ච හරි පුතකන් අපි ඉතින් ටික බලහින් යමු මේ ඊපස්සේ මේ පැහැදිලි කතාව උත් ධනය ඔව් හයි ඡයන් මේ මෙහෙමයි වෙන්නේ ඊට පස්සේ ලකාරයට ඉල් ය හල්ල යන්නක් මයි ඔය ලකාරයක්මයි එන්නේ ඉල් ය ල ඊට පස්සේ මූර්ධජ නකාරයට ඊට පස්සේ මූර්ධජ නයන්න ධන යකාරේ ඉන් ය ඤකාරය ඒ අනුපීඩයට එන්නේ ත ල න ඕ ත ල න දකාරාණං ච ල ඤ ජකාරත්තං ඒ අනුපීඩයට ත ල න දකාරාණං ච ල ඤ ජකාරත්තං බැදිරින්න නෑ නෑ මේවා එතකොට මෙතන දයන්න ඉච් යහට ඉච් අල් දයන්න ඕක හරි ඊළඟට උනි ඉච් ය හරි මේ ටික තමයි සූත්‍රයෙන් කියවෙන්නේ පැහැදිලි ඒ ටිකට උදාහරණ ටික තමයි මේ අනුපිළිවෙලට මුල් හතර මුල් උදාහරණ හතර පේන ඇති පණ්ඩිත්‍ය පණ්ඩිච්ච වුණා කෝසල්ය කෝසල්ල වුණා සමන්‍ය සාමඤ්ඤ වුණා සෝහද්ය සෝහජ්ජ වුණා තවත් කීපයක් තියෙනවා ඊට පස්සේ ඊට අමතරව කිව්වා තවත් පද කීපයක් ගැන කොහොමද කිව්වේ කාරග්‍රහණයෙන් සකප බමා සක ප බ ම කිය ඒ අකුරුත් එක්ක ඒ අකුරම දිත්ත වෙනවා කියලා. ඒ අකුරත් එක්ක එතකොට හල් සයන්න ධන යයන් ස් ය සමානයි. ඔව් සකාරය. ක් ය ර ම ධනය ඒ අකුරමයි ආපහු එන්නේ. ඒ ඇවිල්ලා දිත්තයක් වෙනවා. මෙන්න මේ විදිහට ආදේශ ටික වෙනවා. පැහැදිලිනේ. ඒ ටිකට උදාහරණ තමයි මේ එකින් එක අනුපිළිවෙලට බාලාවතාරි දෙන්නේ. නිපක කියන පදයක් එක්ක ඒක වෘද්ධි වෙලා නේපක් කියලා හිටියා. ඒක නේපක්ක කියලා පදේ හැදෙනවා. හැමතැනකම දිස්සේ වෙනවා. පැහැදිලිනේ. ඊට පස්සේ සාරුක්්‍ය සාරු ඒ ප්‍රකාරය. නිප උක්්‍ය කප්පුණ. දිස්සේ වුණායින් පස්සේ මහ ප්‍රාණ බයන්නට ඊට පස්සේ මෙතනද දිත්තය වෙද්දී කොහමද වෙන්නේ මහ ප්‍රාණ බයන්නක්ම දෙන්නේ අල්ප ප්‍රාණ බයන්නයි එන්නේ මොකද වග්ගේ ගෝසා ගෝසානම් කියන සූත්‍රේ නිසා මයන්නට මයන්නක්මයි එන්නේ දිත්ත වෙන්නේ එතකොට ඒ විදිහට ඒ ටික දිත්ත එනවා ඊට පස්සේ පැහැදිලි කරදේ භාවෝ සූත්‍රයෙන් හෝ වග්ගේ ගෝසා ගෝසානම් සූත්‍රය. ඒ දිත්තේ කරලා අන්තිමට පද හැදෙනවා මේ විදිහට. ඒකට මේකේ තේරුම පණ්ඩිච්ච කියන එකේ තේරුම අන්න මේක පණ්ඩිතයාගේ භාවය. පණ්ඩිතකම කියලා අපි සිංහලෙන් නමක ක්‍රම කෑල්ලක් එකතු කරලා සිංහලෙදි කියන්නේ. ඔය භාවයට සිංහලෙන් ක්‍රම. ඔය ලොකු ස්වාමීන් වහන්සේලා හැම සමහර විට නේද කියන්නේ පණ්ඩිතකම. ඊට පස්සේ තියෙන විභක්ති වල වර්ණය කියලා මේ විදිහට හිතෙනවා. උසබස්ස භාවෝ කියන එක අන්තිමට හදෙනවාද? ඕ සබ්බං කියන්නේ මොකද කියේ?
කොම්පක්.
ඔතන නේපක්කම් කියලා කියන්නේ දම විසුද්ධිය ඇස්ම. නිපක කියලා කියන්නේ මොකක්ද? සොදක්ෂේකුගේ භාවය. ඒකනම් ඒකේ විස්තරයක් එනවා. ගවයන් දහසකට ශ්‍රේෂ්ඨ වූයේ නායකයා වූයේ උසද. ඒකට සබ්බ ගව ජෙක්කෝ මිස බෝ කියලා
කියනවා.
ඒ මිතබ කියන එක ඒක ශ්‍රේෂ්ඨ අර්ථයේ යොදලා තියෙනවා. ශ්‍රේෂ්ඨ අර්ථයේ මේ උසබ ආසබ කියන වචනේ පාවිච්චි කරා. ආසබ කියන්නේ උසබ කියන එක. ඉස්සරහට ඒ පද හදනවා. ඒකට එනි උසබ ආසබ වසබ නිසබ ඒ පදේ දොට ෆේස්ට් අර්ථය යොදලා තියෙනවා. ඒකට එතන අර්ථය ගවයා කියන එක එහෙම නෙවෙයි. ෆේස්ට්යා කියන එකයි අර්ථය. ඒ සීල පදයෙන් කියන්නේ ස්වභාවය කියන එකයි. ඔතේ කොහොමද සබා සීල්? එතන නම් එතනත් ඒ වගේ අර්ථයක්. ඒතර ස්වභාවය ඇති කියන එකයි සීල කියන එක. එතකොට උතුම් ස්වභාවය ඇත්තා. ශ්‍රේෂ්ඨ ස්වභාවය ඇත්තා කියන එක තමයි අර්ථය. නිසබ සීල එන තේරුම එහෙම කියන්න එපා. තව අනිත් පැත්තට කියන්න පුළුවන්. එහෙනම් මේ මෙතන අර්ථය ඒක නෙවෙයි. හරි. එනිසා තමාර හරියට ධර්ම ගැන දැනගන්න ඕනේ කියලා කියන්නේ. නැත්තම් එක එක මේ අර්ථ අපිට දෙන්න පුළුවන්. නමුත් දෙදෙන්න ගැළපෙන විදිහට දැන් භාග්‍යතුන් වහන්සේගත් පාවිච්චි කරලා තියෙනවානේ. ආසබ කියන වචනේ පුරිසාසබ. උතුම් පුරුෂයාණන් වහන්සේ කියන එකයි අර්ථය. හරි. පැහැදිලි ඇති මේ ටික නේද? මොකක් හෝ ගැටලුවක් තියෙනවා. ඒකට මේ ටිකත් භාෂාවතරණයේ දෙවෙනි පොතේ 95 96 පිටුවල මේ මෙය ප්‍රත්‍ය ගැන විස්තරේ තියෙනවා. ඒත් එක්කම එතනදී තවත් විස්තරයක් භාෂාවතරණයේ කොටේ කියනවා. ඒකත් අපි එතනදීම මතක් කරගන්න එක හොඳයි. අපි සෝමනස්ස කියන වචනේ හදද්දි මේ සූත්‍රේමයි ගන්න. සෝමනස්ස කියන එකේ තේරුම සුමනස්ස භාවය. සුමනෝ කියලා කියන්නේ කාටද? සුමනස්ස භාවෝ කියන්නේ සිංහල තේරුම කිව්වොත් සිතේ නෙවෙයි. සිතක් ඇත්තා. සුන්දරං මනං යස්සසෝ සුමනෝ. ඒක බහුපීහි සමාසයක්. සුන්දරං මනං යස්සසෝ සුමනෝ. සොඳුරු මනසක් ඇත්තේ යමෙකුටද ඒ කෙනාට අපි කියනවා සුමනසිය. ඒකේ යහපත් සිත් ඇති තැනැත්තා ඒ පුද්ගලයෙක් ගැනයි එතන අදහස් කරන්නේ. ඒකේ සු උපසර්ගය සුන්දරාර්ථයි. ඒකට සුමනස්ස භාවෝ කියන අර්ථයෙන් අපි භාව සද්ධිතේ හදා ගන්නවා. ණය ප්‍රත්‍ය ගන්න සුමනස්ස භාවෝ සොඳුරු සිතක් ඇත්තාගේ ස්වභාවය. ඊට පස්සේ අවසානට ඉතුරු වෙන්නේ සුමන ධන ය ඉක්කකරු අයින් වෙලා ඊට පස්සේ දැන් තියෙන්නේ සුමන ධන ය. ඊට පස්සේ ඔතන විශේෂ සිද්ධියක් වෙනවා. ඒකයි දැන් කියන්න උවමනාවක් ඉන්නේ මේ පදේ වෙනස් ටිකක්. මොකද මේ මන කියන පදය මනෝගණිකයි. සුමන කියලා දැන් තියෙන්නේ මනෝගණික ශබ්දවලදී අපි කලින් කියවා සකාර ආගමයක් වෙනවා කියලා. ඒ සකාර ආගමය වෙන නිසා මේ සකාර ආගමය වෙනවා සද්දිත ප්‍රත්‍යයට කලින්. ඒ නිසා දැන් සුමන කියන එක සුමනස් වෙනවා. අ සකාරයක් මෙදපිනවා. එතකොට ස්ය කියලා දැන් තියෙනවා. සුමනස්ය කියලා දැන් තියෙනවා. එතකොට ස්ය තියද්දී සකාරයක් ඇවිල්ලා දිත්ත වෙනවා. සුමනස්ස කියන එක එතකොට ඒ සද්දිත ප්‍රත්‍ය නිසා මුල තියෙන සුකාරය සු උපසර්ගය වෘද්ධි වෙනවා. එතකොට සෝ වෙනවා. එතකොට සෝමනස්ය කියන එක සෝමනස්ස වෙනවා. එතකොට සෝමනස්ස කියන එකේ තේරුම මොකක්ද? සෝමනස්ස යහපත් සිතක් ඇත්තාගේ ස්වභාවය. එතකොට ඉතින් දැන් අපි නිකම්ම කියනවා සෝමනස්ස සිතක් කියලා. එතකොට අන්න එතකොට තේරුම දැනගන්න ඕන මේ වචනේ හැදුන්නේ. සොඳුරු එහෙම නැත්නම් යහපත් සිතක් ඇත්තෙකුගේ ස්වභාවය තමයි සෝමනස්සය කියලා කියන්නේ. ඒ නිකම්ම නැත්නම් කියනවා සෝමනසයි කියලා කියනවා. ඔය කිව්වට දැන් අපි වචනේ දන්නවා වුණාට තේරුම ඔන්න දැන් දැනගත්තේ නේද? එතනින් අන්න මේ විදිහට මේ විශේෂ අර්ථ තියෙනවා මේවල. ඒ දැන් අපි හොඳට දැනගෙන තියාගන්න. ඒ විදිහම තමයි දුමනස්ස භාවෝ දෝමනස්සං නරක සිතක් ඇත්තාගේ ස්වභාවය තමයි දෝමනස්සය කියලා කියන්නේ. දුට්ටු මනං යස්සසෝ දුමනෝ නරක සිතක් ඇත්තේ යමෙකුටද ඒ කෙනාට අපි කියනවා දුමන කියලා. දුමනස්ස භාවෝ මේ නරක සිතක් ඇත්තාගේ ස්වභාවය නිය ප්‍රත්‍ය වෘද්ධිය සිද්ධ වෙනවා. දුකාරය දෝකාරයක් වෙනවා. උයන්න තියෙන්නේ දු හට දෝ යන්න තියෙන නිසා ඕකාරයක් වෙනවා දෝ. ඊට පස්සේ මෙදට සකාර ආගමයි ඊට පස්සේ සකාරය දිප්තයි යකාරය අධික එකතු වුනහම ප්‍රත්‍ය හට සකාරයි දිප්තයි දෝම නස්ස කියලා වෙනවා. අනේ නරක මිනිස්යාගේ ස්වභාවය. ඉතින් අන්න ඔය විදිහටයි පද හැදින් මේ වටින් බොහොම අර්ථ සහිතවයි තින් දේශනාවේ තියෙන්නේ. අපි ඒවා ඉතින් දන්නේ නැතුව සමහර ලාවට කිව්වට නේද? එතකොට මේ තේරුම් ටික අපි දැනගෙන හිටියම හරිම ලොකු අවබෝධයක් තියෙනවා අපි ධහම කියවද්දී. ඒ නිසා අපි නිකම්ම සූත්‍ර දේශනාවක් කියවගෙන යනවා වගේ නෙවෙයි. අපිට ඒකේ ලොකු ගැඹුරක් තේරෙයි තව ටික කාලයක් ගිහිල්ලා අපි සූත්‍ර දේශනාවක් කියවන් යද්දී. දැන් අපි නිකම්ම භාග්‍යවතුන් වහන්සේ අපි පහුගිය සතියේ කතා කරානේ පහුගිය දවසේ වන්තු ප්‍රත්‍ය ගැන. අපි දැන් නිකම්ම භාග්‍යවතුන් වහන්සේ කියලා කියනවා. අපිට නිකම්ම නමක් විතරයි දෙන්නේ. නමුත් ඊට වඩා ලොකු ගැඹුරු අර්ථයක් මේ භගවා කියන වචනේ තියෙනවා. භග ධර්ම මේ උතුමන් වහන්සේට ඇත්තේය කියන අර්ථයෙන් භගවා කියලා කියන්නේ. භග සංඛ්‍යාත ඒ ධර්මතා හයක්. මොනවද භග ධර්ම කියලා කියන්නේ? ආයිස්තරය
කීර්තිය
ඒ යස කියලා කියන්නේ යස භාගිය කො මේ ටික අපිට මතක තිබ්බම තමයි හොඳට ශ්‍රද්ධාව ඇති වෙන්නේ. ආයිස්චාර්ය භාග්‍ය ධර්ම භාග්‍ය, යස භාග්‍ය, ත්‍රි භාග්‍ය, කාම භාග්‍ය, ප්‍රයතන භාග්‍ය. ඒතර භග ධර්ම 6යි. මෙන්න මේ භග ධර්ම 6න් යුක්ත නිසා භාග්‍යතුන් වහන්සේ කියලා අපි කියන්නේ. ඒතකොට ඒ භග ධර්ම ඇති උතුමන් වහන්සේ කියන අතෙන් භග ධනවන්තු භගවන්තු කියලා හැදෙනවා. ප්‍රථම ඒක වචනේ භගවා කියලා වර්ණ වෙනවා. අපි කලින් දවසේ හැදුවා නේපදේ. ඔන්න ඔය කියන ඒ භග ධර්මයන්ගෙන් යුක්ත නිසා තමයි අපි භාග්‍යතුන් වහන්සේ කියලා කියන්නේ. අපි මේ තේරුම දැනගෙන භාග්‍යතුන් වහන්සේ කියලා කියනවා නම් ওই කාරණා ඔක්කොම ටික අපේ ඔළුවට එන්න ඕන. එනවා නේද? ඉතින් මේ ව්‍යාකරණයේදී ওই ටික ඔක්කොම විස්තර කරනවා. ව්‍යාකරණයේදී වන්තු ප්‍රත්‍යයෙන් මෙන්න මේ ಗುಣ ඇති උතුමන් වහන්සේ කියන අර්ථයෙන් තමයි වන්තු ප්‍රත්‍ය ගන්න. ඒකට අපි දැනගෙන ඉන්න ඕනේ මේ භග ධර්ම කියන්නේ මොනවද? මේ ටික අට කතා වල පැහැදිලිව විස්තර කරලා තියෙනවා. මොනවද අවිස්තරේ භාග්‍ය කියලා කියන්නේ? විමල ජීවයත් විතරමත් බව කියලා කියන්නේ. දැන් අපි කියන්නේ දැන් භාග්‍යතුන් වහන්සේට චිත්තේශ්වර කියලා කියනවා. හේතුව තමයි සිතට ඉතුරුමත්. يعني සිත තමන්ගේ වසඟේ පවත්වන්න පුළුවන්. භාග්‍යතුන් වහන්සේට යාවතකං ඉච්ඡති යදිච්ඡති යත්තකං ඉච්ඡති ඔය විදිහට අර යම්තා කාලයක් කැමති වෙනවා නම් ඒ යම් තැනක කැමති වෙනවා. මේ හැම තැනකදීම මේ අභිඥාවන්ට සම්වදින්ද ඒ හැකියාවට පත් වෙන විදිහට හිත දමණය කරලා තිබෙනවා. අන්න ඒ නිසා භාග්‍යතුන් වහන්සේ චිත්තේශ්වර කියලා කියනවා. අන්න සිත සම්බන්ධ ඉතුරුමත් භාවය. ඔය විදිහට සියලු කෙලෙස් දුරු කරපු තුමන් වහන්සේ කෙනෙක් නේ. මේ නිසා භාග්‍යතුන් වහන්සේ චිත්තේශ්වරයි. ඒ වගේම ධර්ම භාග්‍ය කියලා කියන්නේ විශේෂයෙන් මෙතන විස්තර කරන්නේ අසාධාරණ ඥාන 6 ඇතුළු භාග්‍යතුන් වහන්සේගේ චිත්ත සංකානේ පහළ වුණ ඥාන සම්භාරය. ඒකට අන්නේ කියන මේ අසාධාරණ ඥාන 6 සර්වඥන් වහන්සේ කෙනෙකුට හැරෙන්න වෙන කෙනෙකුට නැහැ. එනම් අන්නේ කියන මේ ධර්ම භාග්‍යයෙන් යුක්ත නිසා භගවා කියලා කියනවා. එතකොට මොනවද අසාධාරණ ඥාන? ඒවා Taman thin දැනගන්න ඕන අසාධාරණ ඥාන 6යි. ඒක එකක තියෙන විස්තරය ගත්තම මහා ගැඹුරු විෂයක්. දී එක ගුණයක් සැලකුවත් මේ භගවා කියන ගුණේ සම්බන්ධව ලොකු පැහැදීමක් ඉතේ ඇති කර ගන්න පුළුවන්. එතකොට මහා කරුණා සමාපatti ඥාන, සර්වඥතා ඥාන මේ කින එකක් ඔන්න ඔය කියන ධර්ම භාග්‍ය කියන එක කොටසක් ඇතුලේදී තියෙන්නේ. පැහැදිලි නේ? ධර්ම භාග්‍ය කියන එක කොටසක් ඇතුලේ තියෙන එකක් තමයි මේ ඡන්ද අසාධාරණ ඥානස්. පැහැදිලි නේද? ඒකට යස භාග්‍ය කියලා කියන්නේ කීර්තියටත්, පරිවාර සම්පත්තියටත්. ඊට පස්සේ ත්‍රි භාග්‍ය කියලා කියන්නේ ශරීර ත්‍රිය. ඒකට ඒ විශේෂ අනිත්‍යයට නොපිහිටන ආකාරයේ දෙතිසක් මහ පුරුෂ ලක්ෂණයන්ගෙන් 89 ව්‍යංජන ලක්ෂණයන්ගෙන් යුක්ත ඒ ශරීරයකින් යුක්ත වන නිසා ත්‍රි භාග්‍යයෙන් යුක්තයි. ඒ වගේම කාම භාග්‍ය කියලා කියන්නේ කැමති වෙන දේ ලැබීමේ භාග්‍ය. මේ භාග්‍යතුන් වහන්සේ විශේෂයෙන් කැමති වුණ දේ තමයි බෝසතාන් වහන්සේ සර්වඥතා ඥාණයට පැමිණීම. ඉතින් ඒ తত্ত্বය අත්පත් කරගත් උතුමන් වහන්සේ කෙනෙක් නිසා අන්නයි අපි කැමති වෙන හැම දෙයක්ම අපිට ලැබෙන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේ බලාපොරොත්තු වන ලෝකේ ලබන්න පුළුවන් ඉහළම තත්ත්වේ තමයි සර්වඥතා ඥානය. එහෙනම් ඒ තත්ත්වයක් අත්පත් කරගත් උතුමන් වහන්සේ කෙනෙක් නිසා අන්නේ කාම භාග්‍යයෙන් යුක්තයි. ඒ වගේම ප්‍රයතන භාග්‍ය කියලා කියන්නේ වීර්යය. ඒක වෙන කෙනෙකුට කිසිම විදියකට සම කරන්න බැරි චතුරාංග සමන්වාගත වීරයේකින් යුක්ත නිසා භාග්‍යතුන් වහන්සේට අන්නේ කියන ඒ ප්‍රයතන භාග්‍යයෙන් යුක්ත නිසා භගවා කියලා අපි කලින් දවසේ කිව්වා. මේක නෙවෙයි විනය පොතේ ඉන්නේ. තන ප්‍රයතන භාග්‍ය ප්‍රයත්න කියලා කියන්නේ ප්‍රයත්න. එහෙනම් ওই විදිහටයි භගවා කියන පදේ හැදුනේ. දැන් මේ ටික කියවේ සද්විත පාඩම නිසා වන්තු ප්‍රත්‍ය සද්විත පාඩමේ. ඒකට අපි නිකම්ම භාග්‍යතුන් වහන්සේ කියනවට වඩා ලොකු ගැඹුරක් මේ භගවා කියන වචනේ ඇතුලේ තියෙනවා. ඒ නිසා ඉතින් මේ ටික අපි දැනගෙනයි භගවා කියලා කියන්නේ. බුද්ධෝ කියද්දිත් එහෙමයි. මේ ටික අපි විතර දහම් පොත්වලින් දැනගමු. නැත්නම් මේක බුදු ගුණ පාඩමක් වෙනවා නම් අපි ඊළඟ කොටසට යනවා. මේ ටික ඉතින් තමන් මේ ටික කියවලා වැඩි විස්තර දැනගමු. හරි. ඊළඟ සූත්‍රයට අපි යමු. ඊළඟ සූත්‍රය ආත්තංච යනු ආදේශ විධාන සූත්‍රයි. ආත්තං යනු ච යනුද මෙහි පද දෙකයි. එතකොට අපි මේකේ සූත්‍රය විස්තර කරගද්දී අනේ කියන පදයක්, ජූනං කියන පදයක්, තානේ කියන පදයක් අනුවර්තනය කරලා අර්ථ කියනවා. තානේ නකාර සහිත සත්‍ය පසු ඇති කල්හි තානි සුදුසු තැන්හි යූනං ඉකාර උකාරයන් හට ආත්තං අකාර භාවයක් වේ. අපි ඒ ටික කියාගෙන යමු. වෘත්තියත් ඊ ඌ ඉච්ඡේතේ ඉච්ඡේතං ඊ ඌ විකාර උකාර යන මෞන් හට ආහෝති ආකාර ආදේශයක් වේ. තානි සුදුසු තැන්හි විකාරාගමෝච විකාර ආගමයක් දෙවේ. තරලෝපාදිනා තරලෝකෝ මාදේශප්පච්චාදීහි යනාදී සූත්‍රයෙන් ඊලෝකෝ විකාර ලෝකය වේ. ඉසිනෝ භාවෝ ඉප්තිවරයාගේ භාවය යන විග්‍රහ වාක්‍ය ආරිස්සං ආරිස්සං යනුවෙන් සද්ධිත වේ. හරි, ඊළඟට ඔන්න අපි දැන් හදන්න යන්නේ ආරිස්සං කියන පදය. දැන් මේ සූත්‍රයෙන් කියන්නේ ආදේශයක් ගැන. යන්නට, ඒ වගේම උයන්නට ආකාරයක් ගන්න පුළුවන් විදිය සූත්‍රයක් නේ. පෝරිස්සං කියන පදේකුත් හදලා තියෙනවා. ඒකත් හිමීට බලාගන්න නේද? ඊට කලින් කියවුන පදයක් නේ. පුරිසස්ස භාව. පිරිමිකම කියලා අපි කියන්නේ. එතකොට පුරුෂයාගේ භාව. ඒකත් ඉතින් ලොකු වෙනසක් නෑ. කලින් කියපු විදිහටම සකාරය තියෙනවා, ඒක දිත්‍යයක් වෙනවා. පදාන්ත සකාරයක් නෙකියන්නේ වෘද්ධියක් වෙනවා. ඒකත්කින් අග තියෙන සකාරය දිස්ත වෙනවා. පෝරිස්සං කියලා පදේ හැටි. ඊළඟට ඕන දැන් අපි හදපු පදේ. දැන් කියවපු පදේ. මොකද්ද? ඉසිනෝ භාවෝ. තේරුම ඉසිනෝ භාවක්. තේරවමද? මේකේ ඉසිනෝ භාවෝ කියලා හදාගන්න භාවං කියලා තියෙන එක. හරිනේ. හරි. එතකොට ඉර්ෂිවරයාගේ භාවය ඉර්ෂි භාව කියන එක තමයි දැන් අපි හදන්න යන්නේ. ඉර්ෂිවරයාගේ භාවය. ඒක නම් සූත්‍ර ටික තියෙනවා. ඊට පස්සේ දැන් කියපු අපි මුලින් කතා කරපු සූත්‍රයෙන්ම මෙය ප්‍රත්‍ය ගන්න. ඊට පස්සේ බුද්ධත්තානං ඒ වගේ සූත්‍රයෙන් භාවං කියන භාවෝ කියන පදයක් තේ සම්විභක්තියෝ සූත්‍රයෙන් නෝ කියන ආදේශයක් අයින් වෙලා යනවා. ඊට පස්සේ ඒ වගේම ඉත්තකුරා අයින් වෙලා යනවා තේ සම් නෝ ලෝපං සූත්‍රයෙන්. දැන් එතකොට ඉතිරි වෙන්නේ ඉති ධනය. ඊට පස්සේ මොකද වෙන්නේ? පදයේ තියෙන ඉති කියන තැන තියෙන මුල තියෙන යන්නට ආයන්න කාදීචෙනවා. දැන් කියපු ආත්සංච සූත්‍රේ ඒ වගේම මේකේ ඊට අමතරව සුදුසු තැනදී රිකාර ආගමේකුත් වෙනමයි කියලා කියපු නිසා රිකාර ආගමේකුත් ගන්න. නෑ වෘද්ධියක් වෙන්නේ නෑ. වෘද්ධියක් කරන්නේ නෑ.
ඉස්සෙල්ලා
දොර මේ සූත්‍රයේම චකාර බලයෙන් තමයි මේ රිකාර ආගමේ කරන්නේ. ඒකත් නේද මේ සූත්‍රයේ ච බලය. නෑ යදන උපන්න නෙවෙයි. ආත්තංච සූත්‍රේ ච බලේ. ඒකනම් යදාදී සූත්‍රයෙන් කියන විතර. මෙතන මේ යදනු යදිනුප්පන්නා කියන එක නෙවෙයි ඉන්න ඕන. එතන සූත්‍රයේ ච බලයෙන් කියන වරහන් ඇතුලේ ච බලයෙන් ක්‍රී ආක් එක ලියන්න ඕනෙත් නැහැ.
යදිනුප්පන්නා එක ඊ කපන්නේ
නේද? ඔව්. ඊ ඒ යට එකට එන්න ඕනේ. සරලෝපාදී කියන්නේ යදිනුප්පන්නා සූත්‍රයේ සරලෝපාදී. මේකේ හදා ගන්න තියෙන මේ ඒවා වැරදි නේද? හරි දාලා නැහැ නේ වගේ නේද? හරි දාලා නැහැ. ඒකේ යට එකට ඉකාර ලොක් කරද්දී ඒක සරලෝපෝ කියන සූත්‍රයෙන් තමයි ලෝපය කරන්නේ. ඒකට දැන් තියෙන්නේ ඉසි ය කියලා තිබුණා යන්නට ආයන්නකුත් රිකාර ආගමේකුත් වුණා. දැන් ආරිසි ය කියලා තිබුණේ පදාන්ත ඉකාරය ලොක් වුණා. දැන් ආරිස් ය කියලා දෙන්නේ සසිය හට යවසංකරණ සූත්‍රයෙන් සකාරයක් ගන්නවා ඒත් එක්කම දිත්තය කරනවා. ආරිස්ස කියලා පදේ හැදුනා. ඒක විභක්ති ගන්නකොටම ආරිස්සං කියලා පදේ ඉර්ෂිවරයාගේ ඉර්ෂිකම කියන්නේ ඉර්ෂිකම තාපසකම කියන්නේ මොකද්ද අර ආරම්භ
කිව්වේ
ඔය ඒක නෙමෙයි නේද මේක වැරදි
මේක දන්නේ
නැහැ
ඉගෙන ගන්න
අපි කලින් කතා කරා ඔය අර දවසන් සූත්‍රයේ විතර කලින් කතා කරා හරි ඇති නේ ඊළඟ එකට යමු. ඔය ඉති කියනවා මෙතන වුණාට විශේෂයෙන් කියලා තියනවානේ මේකේ ඊ අයින් කරන්නේ මේ සූත්‍රයෙන් කියන. එහෙම ගන්න බෑ ඒ නිසා. මේ සූත්‍රයේදීම කියලා තියෙන නිසා මේ පදේ හදාගත්තී ඒක නෙවෙයි ගන්න. හරි ඊළඟ පදයට අපි යමු. ඊට පස්සේ දැන් අපි තා ප්‍රත්‍යයෙන් හද හදන්නයි යන්නේ. ඒ නිසා අපි තා ප්‍රත්‍ය දැන් ඒ ටිකක් කියාගෙන යමු. ඒවං මුදුතා අරහතා මුදුතා අරහතා යන පදද මෙසේය. අන්තස්ස යදා දිනා ලෝකෝ. අන්ත කොටසට යදාදී සූත්‍රයෙන් ලෝකය දත යුතුයි. පුතු ජනත්තනම් උතුජ්ජනත්තනං යනුවෙන් උත්තන සත්‍යයේදී පදයක් සැකසේ. හරි ඒ ටිකක් අපි බලගෙන යමු. පස්සේ අපි ගත්තා මුදුනෝ භාවෝ අරහන්තස්ස භාවෝ කියලා විග්‍රහ වාක්‍ය දෙකක්. රහතන් වහන්සේගේ මුදු පුද්ගලයාගේ භාවය උදගෙන රහතන් වහන්සේගේ භාවය. එතකොට කොහොමද පද හැදෙන්නේ? ඒ අර්ථයේ අපි සා ප්‍රත්‍ය ගන්න කලින් කියපු සූත්‍රේම සා ප්‍රත්‍ය. අර විදියටම කිය අර්ථයේදී පද සහ විභක්ති ප්‍රත්‍ය ලොප් කරනවා. ඒ වගේම මේකෙදි අන්ත ප්‍රත්‍යත් අයින් කරනවා. ඒ නිසා තමයි මේ අන්තිමට කිව්වේ යදා දිනා ලෝකෝ කියලා. අන්තස්ස යදා දිනා ලෝකෝ. ඒක යදනුප්පන්නා සූත්‍රයෙන් තමයි අන්ත කොටස අයින් කරන්නේ ලොප් කරන්නේ. ඊට පස්සේ විභක්ති අයින් වුණාම ඉතිරි වෙන්නේ දැන් මොදු ධන අරහ කියන කොටස් දෙක. අරහන්ත කියලා තිබුණා ඒකේ එන්ත කොටසක් අයින් වුණා යදාදී සූත්‍රයෙන්. දැන් විභක්ති අයින් වුණාම නැත්තම් තියෙන ඕන මොදු ධන අරහන්ත කියලා ඒකේ එන්ත කොටසක් අයින් වෙනවා යදාදී සූත්‍රයෙන්. ඒකට දැන් ඉතිරි වෙන්නේ මොදු ධන අරහ කියන කොටස. ඊට පස්සේ තා ප්‍රත්‍යයකට කරනවා. ඉතින් හරි ලේසි. මොදුතා අරහත යකාරයේ පරිපාලන යකාරයේ ප්‍රතිදීප අනුදීප කරනවා කියන්නේ ඔය හැමතැනම කපන්න කියලා නෙවෙයි මේ කියන්නේ. ඒ නිය ප්‍රත්‍ය කියද්දි මේ කියන්නේ ඒලා නින්ද කිංගද නේද? ඒ නිය ප්‍රත්‍ය කියද්දි තමයි අර යවතන් සූත්‍රයට කලින් මේ කිව්වේ. ඔය විදිහටම තව පද හැදෙනවා මේ මුදු කියන පදයෙන්ම මද්දව ඒ පදෙට දෙන්නේ මද්ද. ඒකට උදුතා අජ්ජව එකම අර්ථයේ පද කීපයක් හැදෙනවා. ඒකට මුදුතා කියලා කියන්නේ නොදු බවට. මද්දව කියලා කියන්නේ නොදු බවට. ඒකට උදු බවට යෙදු බව කියලා අපි කියන්නේ ඇද නැති බව. ඒකටම පාලියෙන් තවත් නමක් තියෙනවා අජ්ජව. බුද්ධඝෝසාචාර්යයන් වහන්සේගේ ಗುಣ කියන තැන් වලක් කියලා තියෙනවා. අජ්ජව මද්දවාදී ಗುಣ සමුදය සමුදිතේන කියලා විතර කියනවා නේද? සද්දා බුද්ධි විරිය පරම විසුද්ධ සද්දා බුද්ධි විරිය පතිමන්විතේන ඔය විතර ලොකු විස්තරයක් තියෙනවා. ඒකට නාවියෙන් ලොකු සම්මාන්තයක් පොයි යන විස්තරයක් වෙන කියනවා සම්මාන්තර අනින් බැදීතාව. ලබතනතු විදී දේශනාවක කියන්නේ ලොකු විස්තරයක් කරනවා අපිට මේ ලංකරි ඇහෙන. මුදුතා අරහතා තේරුම් දෙක කියමු බලන්න තේජානන්දස්ස. කියන්න බලන්න. මුදු බව රහත් බව. හරි ඊළඟට පුදු ජනත්තන කියන වචනේ මෙතන හදලා නැහැ. මේකත් හද ඔය විදිහටම පුදු ජනත්ත භාවෝ. පුතක් ජනයාගේ භාවය ස්වභාවය. ඒකට එකතු කරන්නේ උත්තන ප්‍රත්‍ය. ඔය විදිහටම උත්තන ප්‍රත්‍ය. ඒක හරි ලේසි. ඉතින් පදාන්ත වෙනස් වෙන්න ඒවා මොකුත් නැහැ. කෙලින්ම ප්‍රත්‍ය එකතු කරන්න තියෙනවා. පුතු ජනදන උත්තර පුතු ජනත්ත මේ පුතක් ජනය කොටස් දෙකකට බෙදෙනවා. දැන් මම කල්යාණ පුතක් ජන අය අන්ධ පුතක් ජන තේරුම් මොකද්ද? මෙත්තානන්ද කල්යාණ පුතක් ජන කියන්නේ කාටද? ආරි භවතේ ආරි භවතේ ජීවනාසේ ජීවන සංජීවන ජීවනාසේ කරන්නේ අනුගමනය කරන්නේ. එහෙමද? තව විස්තරයක් තියෙනවා දේජානන්දස්සගේ. කවුද? කල්යාණ පුතන් ජනිය. කොටබලයක් වර්තනන්ත ඒවා අපි දැනගන්න ඕන. කවුරු හරි අපි ඔන්න දොස් කියුවත් එහෙම අන්ධ බාල පුතක් ජනෙව කියලා එහෙම නේද? ඒකට කරුණු හරි කියන්න ඕන. ඒක කියන්න හොඳ නැහැ. අන්ධ බාල පුතක් ජනෙව කියන්නේ මේ අයට. කියලා නේද? එතන පැහැදිලිව විස්තර කරනවා ඊළඟ. ඒකේ විස්තරය කියන්නේ යම් කෙනෙක් මේ ස්කන්ධ ධාතු ආයතන පටිච්ච සමුප්පාද ඉන්ද්‍රිය ධර්ම සත්‍ය ධර්ම චතුරාර්ය සත්‍ය ආදී පිළිබඳව අවබෝධයක් ඇතිව කටයුතු කරනවා නම් අන්න ඒ කෙනාට කියනවා කල්යාණ පුතක් ජන. ඒ අවබෝධයක් නැති ස්කන්ධ ආදී ගැන අවබෝධයක් නැති මේ සම්මුතියම ජීවත් වෙන අර විදිහේ මනස්කාරයක්වත් කරන්න අවබෝධයක් නැති කෙනාට තමයි කියන්නේ අන්ද සුතං ජනා. කන්න නම් මට හරියට මතක නෑ අෂ්ට කතාවක අපි ඒ පාඩයත් එක්ක කෙව්වා දවසක්. ගොඩක් තැන්වල අභිධර්ම අෂ්ට කතාවකයි කියන්නේ වගේ මතක. හරියටම ඉස්සර මතක නෑ. එක දැන් වෙනකොට බොහෝ විට තැන් කීපයක තියෙනවා. හරි. එතකොට මේ පුතුජ්ජනත්තන කියන වචනේ හැදෙන හැටි පැහැදිලි ඒකට නේ. පුතුජ්ජනයාගේ ස්වභාවය.
වචනය මේ නේපියක්
නැතිනේ හරි ඊට පස්සේ දැන් අපි හදන්න යන්නේ ආකින් චඤ්ඤං කොණ්ඩඤ්ඤෝ කියන වචන දෙක. ඒකත් අපි කියාගෙන යමු. ආකින් චඤ්ඤං ඒව ආකින් ආකින් චනං ඒව
ආකින් චනං ඒව
ආකින් චනයම
ආකින් චනයම
ආකින් චඤ්ඤං
ආකින් චඤ්ඤං
ආකින් චඤ්ඤ නම් වේ
ආකින් චඤ්ඤ නම් වේ
කුණ්ඩනියා අපච්ඡං
කුණ්ඩනියා අපච්ඡං
කුණ්ඩනී නෙමැත්තියගේ දරුතෙම කොණ්ඩඤ්ඤෝ කොණ්ඩඤ්ඤ නම් වේ
කොණ්ඩඤ්ඤ නම්
වේ එත්
මේ
කොණ්ඩඤ්ඤ
යන පදයෙහි
බුද්ධාදී කරස්සවා යනාදී සූත්‍රයෙහි වාකාරේන වාකාර බලයෙන් සංයෝගං තත්ත අපි බුද්ධි සංයෝග අන්ත ස්වරයාගේද වෘද්ධිය වේ. පදාය හිතං අයට හිත වූයේ යන වාක්‍යයෙහි පජ්ජං පජ්ජං යනුවෙන් පදයක් එකසේ ධනාය සංවත්තනිකං ධනය පිණිස පවතින්නේ යන වාක්‍යයෙහි ධඤ්ඤං ධඤ්ඤං යනුවෙන් පදයක් එකසේ සතිතෝ සම්භූතං සතියෙන් හටගත්තේ යන වාක්‍යෙහි සච්ඡං සච්ඡං යයි පදයක් එකසේ ඊලෝකෝ පදාන්ත ඉකාර ලෝපය වේ ද්වීසු න බුද්ධි එම පද දෙකේ ඊ ඌර්දිය නොවේ දේවෝ ඒව දේවතා දෙවියාම දේවතානම් වේ
දෙවියාම දේවතානම් වේ
හරි එතකොට දැන් අපි මේ ටිකක් බලාගෙන යමු තවත් එතකොට අර්ථ කීපයක මේ සත්‍ය පිට යෙදෙන විදිය ගැනයි ඊළඟට දැන් විස්තර කරන්න ඕන දැන් මේ ණය ප්‍රත්‍ය යෙදෙන තවත් අර්ථ කීපයකුයි තියෙනවා ණය සත්‍ය අපි භාවාර්ථයෙන් කිව්වේ කලින් පැහැදිලිනේ ඉතින් හැදුණු පද ටිකක් කියමු බලන්න ණය ප්‍රත්‍යේ භාවාර්ථේ කලින් හැදුණු ඒවා පොත බලන්න බෑ නෑ උතර නෑ
සාමාන්‍ය
අන්නේ ටික ඈ පොත පණ්ඩිච්ච කෝසල්ල ඒ විදිහට හදපු ටික මේ මේ තුත් මේ පෙන්න ආදේශ ටික ඒ නිය ප්‍රත්‍යයටනේ ඒක තමයි දැන් මේ කියාගෙන යන්නේ. එතකොට මේ නිය ප්‍රත්‍ය භාවාර්ථයට අමතරව තවත් අර්ථ යෙදෙනවා. ඒ කීපයකට තමයි දැන් උදාහරණ කියන්න යන්නේ. ඔන්න එතකොට ස්වාර්ථයේ නිය ප්‍රත්‍යයට උදාහරණයක් මුලින්ම කියන්නේ. ආකින්චනං ඒව ආකින්චඤ්ඤං කියලායි පදේ හදන්නේ. ආකින්චනං ඒව කිසිවක් නැති කියන එක ආකින්චන කියලා කියන්නේ. නත්ති කිංචි කියලා වඩන්නේ නේද? ඒකට ඒ කිසිවක් නැති කියන ඒ අර්ථේම තමයි ආකින්චඤ්ඤ කියන එකේ තේරුම. ආකින්චනං ඒව ආකින්චඤ්ඤ කියලා වචනේ හදන්නයි යන්නේ දැන්. ආකින්චන කියන වචනේ තියෙනවා ආකින්චඤ්ඤ කියන වචනේ දැන් හදාගන්නයි යන්නේ. ඒකට මෙය ප්‍රත්‍ය ගන්න. ඔව් ඊළඟට තවත් අර්ථයක පුත්‍රාර්ථයි මෙය ප්‍රත්‍ය උදාහරණයක් කියලා කියනවා. කුණ්ඩනියා අපච්චං කුණ්ඩනී තැනක් කියන කෙනාගේ පුත්‍රයා. ඊට පස්සේ දැන් එතන කුණ්ඩනියා කියන තැන කකාරස්ස වූ කාර්ය පිටිපස්සෙන් තියෙන්නේ බැඳි අසුරක් කුණ්ඩනී කියන තැන. නමුත් මෙතන සූත්‍රයේ වා බලයෙන් ඒ බැඳි අසුරක් තියෙන තැනකත් වෘද්ධිය කරන්න පුළුවන්. ඒ නිසා අපි ඒකෙදි වෘද්ධිය කරනවා. මේ ප්‍රත්‍යේ ප්‍රත්‍යයෙන් අපි වෘද්ධිය කරනවා. ඊට පස්සේ පදාය හිතං එයට හිතවත් එයට හොඳයි එයට යහපත් කියන අර්ථේ අන්න තවත් අර්ථයක හිතාර්ථයේ නිය ප්‍රත්‍යයට උදාහරණයක්. ධනාය සංවත්තනිකං ඒ පිණිස පවතින කියන අර්ථේ. ඒක ධනය පිණිස පවතින ඒ පිණිස පවතිනවා කියන අර්ථේ නිය ප්‍රත්‍යයද. ඊට පස්සේ සම්බූතාර්ථේ එයින් හටගත් කියන අර්ථය. එතකොට සතියෙන් හටගත් කියන්නේ සිහියෙන් හටගත් කියන අර්ථේ අන සතිතෝ සම්භූතං සත්‍යං කියලා වචනයක් තියෙනවා. එතකොට මේ භාව අර්ථයේ යෙදෙනවායි කියලා කියපු මෙය ප්‍රත්‍යේ මේනේ අර්ථක් තියෙනවා කියන එකයි මේ කියන්නේ. පැහැදිලි? හරි. එතකොට මේක අපි පද ටික හදාගෙන යමු බලන්න. පළවෙනි එක ආකින්චනං කියලා තියෙනවා. පදේ හැදෙන විදිය කියමු බලන්න. ආකින්චඤ්ඤ කියලා හැදෙන විදිය අපි එක්කෙනාට දෙමු ටිකක්. මේක හදලා මේ පෙන්වලා තියෙන යටම නම් නැහැ හැබැයි කොට. හරි. දීරානන්දස් මහින් බලා. ආකින්චනං ඒව කියලා දැන් තියෙනවා විග්‍රහයක්. ඊට පස්සේ මොකද ඉතිරි සූත්‍ර කොහොමද ඊදෙන්නේ ඉක්මනට කියාගෙන යමු. නිකම්ම කොහොම ඉන්න කැලලක් ආවේ. එහෙම සත්‍යයක්ද නේද? ඔඤ්ඤ කියලා එකෙන් උඩට මොකද ගන්න සූත්‍රය? ඒ සූත්‍රයෙන් මොකද ගන්න ප්‍රත්‍ය? ඔඤ්ඤ කියලා ප්‍රත්‍ය තිබුණේ නැහැ. තේජානන්දස් මොකද්ද ගන්න ප්‍රත්‍ය? ඇහෙන්නේ මේ හරියට කියනවද දන්නේ නැහැ. මේ මොකද්ද ප්‍රත්‍ය? ඇහෙන්නේ නම් ඤ කියනවා. මේ ප්‍රත්‍යද? මේකද ගන්නේ? දීරානන්දස් මහත්මයා කිව්වේ මේක කියලාද? ඒකද කිව්වේ? ආයෙ නයික තමයි ගන්න. හා ඊට පස්සේ ඇහුනේ ඤ කියනවා. මෙය හා හරියට ඒක උච්චාරණය කරන්න ඕනේ. හරි ඊට පස්සේ ණය ප්‍රත්‍ය ගන්නවා. ඊට පස්සේ ඒකෙන් මොකක්ද අයින් වෙන්නේ? උත්තරාණිකේ අං කියන එක කියපෙනවද මේ උත්තරාණ සූත්‍රය? ඒක අං කියන අර්ථය කියවෙනවද? ඒ නේත්‍රත්‍ය. ආ. ඒව කියන එක විතරයි අයින් වෙන්නේ. ස්වార్థේනි යෙදුනේ. ඊට පස්සේ දැන් තියෙන ආකින්චනන් දන ණය කියලා. ඊට පස්සේ විභක්ති ලොප් කරනවා. ඊට පස්සේ දැන් තියෙන ආකින්චනද ආකින්චන නෙමෙයි අකින්චන කියලායි තියෙන්නේ. අකින්චන දන ණය කියලා දැන් තියෙන්නේ. ඊට පස්සේ වෙන් කරලා ලොක් කරනවා. ලොක් ආකාරය ලොක් කරනවා. ආකාරය ලොක් කරනවා. මූර්ධජ ණයන්න තියෙන්නේ මොකටද? ඉත් අගොර තියෙන්නේ. වෘද්ධිය කරාද? වෘද්ධිය මේක වෙන්නේ මොකද්ද? ආයන්න ආයන්නක් නෝ. පදේ මුල තියෙන ආයන්න ආයන්නක් වෙනවා. ඊට පස්සේ මූර්ධජ ණයන්න අයින් වෙලා යනවා. ඒතර දැන් කියන්නේ ආකින්චන ය කියලා. ආකින්චන ධනය වසේ පදාන්ත අයන්න අයින් කරනවා. අවන්නෝ යේ ලෝපංච සූත්‍රේ. ඊට පස්සේ දැන් තියෙන්නේ ආකින්චන් ය. ඊට පස්සේ දැන් උන් ය කියලා තියෙන්නේ. උන් ය අල්නායන්නයි යයන්නයි. ඊට පස්සේ යවදන්තලන සූත්‍රේ මොකද්ද වෙන ආදේශය? උන් ය හට ඤ. ඊට පස්සේ හරගේ භව සූත්‍රේ දිත්තයි. ඊට පස්සේ ඤ්ඤ වෙන. ඊට පස්සේ තමයි ආකින් සංඤ කියලා පදේ වෙන්නේ.
අල්නායන්නේ
කොහොමද මේ වෙන්නේ? ආ අපි මේ දෙකටම වෙනවා. හරි, ඊළඟ එක කුණ්ඩලිනිය අපච්චං කියන ඉක්මනට කියමු බලන්න හැදෙන විදිය. කොටකොලාය වැඩි වෙලා ගන්න නැතුව කියාගෙන යන්න ඕන. දැන් තියෙන්නේ කුණ්ඩලිනිය අපච්චං. ඊට පස්සේ වෙලා යනවා. මේ පාඩම අද දවසේ ඉවර කරන්න ඕනේ. ඇස් දෙක වහගෙන තියාගෙන යනවා. සුසුටි ගැදෙන විදිහ. නේද? ඇස් දෙක වහගෙන කොහොමද මේක බලන්නේ? කවුරුරි කියම් බලන්න. හරි. ඔව්. ඔව්.
අපච්චන් කියලයි තමයි කියන්නේ.
ඔව්. පදාන්ත කියන්නක් තියෙනවා.
කියන්න ලොක් කරනවා.
අවන්නෝ.
කොණ්ඩදන අල්ලායන්න ජයන්නයි. ඒකෙන් අල්ලායන්න යන්න ගන්නවා. යකාරය. ඒක යවතන් කරගෙන
කොණ්ඩයි නේද? හරි. එමයි කියන්න ඕන. ඊළඟට තියෙන්නේ පදාය හිතන්. හයට හිත. තෙල් වගේ දේවල් නේද? ඒක කියමු බලන්න කවුද කියන්න. සඳතුමන අයසම කියමු බලන්න. පදාය හිතන් කියලා දැන් තියෙන්නේ. දැන් ප්‍රත්‍ය ගන්න ඕනේ ඊට කලින්. ඊට කලින් මේ ප්‍රත්‍ය ගන්න ඕනේ. පද ගණනීය කියලා දැන් කියන්නේ ඊට පස්සේ එකත් ලොක් කරන්න සූත්‍රේ මොකද අයන්න ලොක් වෙන ඊට පස්සේ දැන් තියෙන්නේ පද්දන ණය දැන් මූර්ධ ජනයන ලොක් කරේ නෑ වලෙන් තියෙන්නේ පත් යන ධන ය පත් ය කියලා. පජ්ජ කියලා වචන කරනවා. පජ්ජ. හරි. ඊළඟ එක ධනාය සංවත්තනිකම්. ධනය පිණිස පවතින. ධාන්‍ය කියලා අපි කියන්නේ සිංහලෙන්. ඒක ධාන්‍ය කියලා කියන්නේ ඇයි? මේක ධනය පිණිස පවතිනවා. ඇයි දැන් මේ දේ වැඩි වෙද්දි තින් ධනය වැඩි වුණා වෙනවා. ධනය යට කියන කියලා අපි සලකන්නේ මිල මුදල් විතර නෙවෙයි. ධාන්‍ය වුණත් ධනයක් කියලා සලකනවා. ඒක කියමු බලන්න මෙත් ආනන්දයන්. ධනාය සංවත්තනික පදේ. ඈ? ඒ කියලා බලමු. ධනාය සංවත්තනිකන් කියලා විග්‍රහ වාක්‍ය. ඔව්. අර තියෙන්නේ සංවත්තනිකන් කියනකොට සයින් වෙනවා. උත්තරඨාන වප්පයෝග. ආය ප්‍රත්‍ය අයින් වෙනවා. ඒ සංවිපත්තියෝ සෝත දැන් තියෙන්නේ ධන ධන ණය මෙතන වෘද්ධිය වෙන්නේ නැහැ ওই තැන් දෙකේම කලින් පජ්ජ කියන එකෙත් වෘද්ධිය වුණේ නැහැ ඒත් මෙතන ධන කියන තැනත් වෘද්ධිය වෙන්නේ නැහැ ඒ නිසා කෙලින්ම හල් නකාරය ලොක් වෙලා යනවා ඊට පස්සේ දැන් තියෙන්නේ ධන ධන යකාරය ඊට කලින් පදාන්ත අකාරය ලොක් කරන්න ඕන අවන්නෝ යේ කියන සූත්‍රයෙන් ඊටගෙන දන් ධනය ඤ්ඤය හට ඤකාරයි දිත්තයි ඊටපස්සේ ධඤ්ඤය කියලා හදන්න. අවසාන පදේ සතිනෝ සම්භූතං. ඔව් සති සතිතෝ සම්භූතං. සිහියෙන් පංචම පංචමියරතෝ. සිහියෙන් හටගත්. ඒක ඉතින් පුළුවන්නේ. ඒක කියපු ක්‍රමයට හදා ගන්න. ඇති. නැත්තම් වෙලා යනවා. ඒතර සත්‍ය කියන එක හැදුණු විදිය මේ කියන්නේ. දැන් සත්‍ය වචනය කියලා අපි කියනවා. සත්‍ය කියන එකේ තේරුම සත්‍යක් කියලා කියන්නේ සිහියෙන් හටගත්තු දෙයක්. සත්‍ය කියන එකේ තේරුම සිහියෙන් හටගත්තු දෙයක්. දැන් සත්‍යක් කියද්දි දැන් ඇත්තක් කියද්දි සිහිය නිසානේ ඇත්ත කියන්නේ. ඒ නිසයිනේ සත්‍යං කියලා වචනේ හැදුවා. සතිතෝ සම්බුත. ඔන්න මේකේ තේරුම දැනගත්තේ අද නේද? සත්‍ය කියන එකේ තේරුම. ඊළඟට දේවෝ ඒව දේවතා. එතකොට ස්වార్థ තා ප්‍රත්‍ය. එතන තා ප්‍රත්‍යයක්. ඒක ස්වార్థේ යෙදුන හැටි උදාහරණයක් වෙන්නේ. අර තේන්නේ උඩම මේ තියෙන දේවෝ ඒව දේවතා. දේවෝ ඒව දේවතා. එතකොට ස්වార్థ තාප්‍රත්‍ය. තාප්‍රත්‍යයේ අපි භාවාර්ථයක් කිව්වා. ඊට අමතරව ස්වార్థේ යෙදෙන උදාහරණයක් මේ කියලා තියෙනවා. ඒක ඉතර අමාරු නෑ පැහැදිලි. ඊළඟ සූත්‍රය අපි කියමු. න විසමාදීහි ඉති. න විසමාදීහි යන සූත්‍රයෙන් භාවේනෝ භාව අර්ථයෙහි න ප්‍රත්‍යවි. මෙය කත්්‍ය විධාන සූත්‍රයකි. න යනුද විසමාදීහි යනුද පද දෙකයි. එතකොට මේකේ භාවේ කියන පදේ අපි අනුවර්තනය කරගෙන අර්ථ කියනවා. භාවේ භාව අර්ථයෙහි විසමාදීහි. විසම ශබ්දාදිය කෙරෙන් න න ප්‍රත්‍යවේ. අපි ඊළඟට වෘත්තිය විස්තර කරගනිමු. වේසමං. එතකොට විසමස්ස භාවෝ කියන අර්ථයේ වේසමං කියලා පදයක් හැදෙනවා. ඊළඟට කියන උදුනෝ භාවෝ. එර්ජු තැනැත්තාගේ භාවය. අජ්ජවං. අජ්ජවං නම් වේ. එත් මේ අජ්ජවං යන පදයෙහි උත්ත ආත්තේ උකාරයට අත්වයක් කළ කල්හි පරුකාරස්ස යදාදිනා අවෝ. පසුව ඇති උකාරයකට එනම් ජකාරස්ත උකාරයක මොකක් දේ කිව්වේ? තේරුම එතන ඒ කියපු එක ධම්ම කියන්නේ නැතුව ආගෙන බලන්න. ඕ යුගෙන් තන ජකාරය කියන තැන තියෙන ජකාරයට බැඳුම උයන්න ගැනයි මේ කිව්වේ. යදා දිනා අවෝ. යදනුප්පන්නා යනාදී සූත්‍රයෙන් අව ආදේශය වේ. හරි, ඒකත් අපි බලාගෙන යමු. ඔන්න අපි මේ පද දෙකම එකවර ලියලා තියෙන්නේ ලේතියේ. විසමස්ස භාවෝ උදුනෝ භාවෝ. එතන විෂම යාගේ භාවයක්, ඉර්ජු තැනැත්තාගේ භාවයක්. පැහැදිලිද? අර විදිහටම න ප්‍රත්‍ය. මෙතනදී ගන්න ප්‍රත්‍ය තමයි මොකක්ද? කවර කිත්තායක්ම මොන ප්‍රත්‍යද? ඔය එන්නේ. එහෙනම් කියන්නේ න ප්‍රත්‍ය. අපි කියන එක එනවාද? ආ, ඒ වගේ කියන්න ඕන නේ ඩොක්ටර්. එතකොට මේ න ප්‍රත්‍ය ගන්නවා. ඊට පස්සේ මොකද වෙන්නේ? භාවෝ කියන පදය අයින් වෙලා යනවා. උත්තට්ඨාන කියන න්‍යායයි. ඊපස්සේ විභක්ති ලොක් වෙලා යනවා තේසම් විභක්තියෝ සූත්‍රයෙන්. ඊට පස්සේ ප්‍රකෘතිමත් වෙනවා. ඊට පස්සේ දැන් තියෙන්නේ විසම ධන න කියලා. ඒත් එක්කම මේකේ කල් නකාරයත් අපි අයින් කරනවා තේසන් නෝලෝපං රූපේ. දඩෝග ඇත්තරම තැන් දෙක මාරුණා නම් ඒ වෘද්ධිය කරලා ලොක් කළත් කමන්නේ කොහොමත් ඒක ගැටලුවක් නැහැ. ඊට පස්සේ අපි මේ වෘද්ධිය සිද්ධ කරනවා. දැන් ඉතිරි වෙන්නේ අයන්න විතරනේ පදේ අග. එතකොට ආත්තංච සූත්‍රයෙන් පදාන්තය ලොක් වෙනවා වේසම කියන තැන. එතකොට විසම කියන තැන මුල් යන්න ඒ යන්නක් වෙලා වියන්න වේ යන්නක් වෙනවා. විසම කියලා තිබ්බේ. එතකොට ඒක වෙන් කරගෙන වේසම කියලා පදේ හැදෙනවා. එතකොට ඊළඟ එක තමයි ටිකක් හොඳට බලා ගන්න තියෙන්නේ උජු කියලා දැන් තිබුණේ. උජු කියන තැන මුලින්ම තියෙන උයන්නට ආයන්නක් වෙනවා. ඒ කොහොමද වෙන්නේ? උකාරයට ආකාරයක් ගත්තේ මා සූත්‍රයෙන්ද? ආත්තංච කියන සූත්‍රයෙන්. මතක ඇති කලින් අපි හදපු එක. එතකොට මොන පදේ හදද්දිද ඒක අපි ගත්තේ? ආත්මා ආරිස්සං කියන පදේ හදද්දි ඉති කියන තැන යන්නට ආයන්න ආදේශයක් වෙනවා කියලා ගත්තු එකම මෙතෙන්ට ගන්නවා උයන්නට ආයන්න ආදේශ වෙනවා කියන්නේ. එතකොට ජකාරයේ අග තියෙන උයන්නට අව ආදේශයක් ගත්තා. යදනුප්පන්නා සූත්‍රයෙන් ඒක මෙතන කිව්වා යදාදීනා අවෝ කියලා. ඒ නිසා යදනුප්පන්නා සූත්‍රයෙන් අව. ඊට පස්සේ දැන් තියෙන්නේ ආජව කියලා. ආජව ඊට පස්සේ මේක දිප්තයක් වෙනවා ජකාරය. ඊට පස්සේ එකතු වෙනාම වේසම අජ්ජව කියලා පද දෙක හැදෙනවා. ඉතින් මේ අපි බොහෝම කෙටි කරලා ලියලා තියෙන ටිකක් තමන් ඒක තේරුම් ගන්න පදෙන් පදේ වෙන් කරලා ලියා ගත්තා නම් පැහැදිලි. මේ විදිහට ලියන්න පුරුදු වෙන්න එපා. අපි ඉතින් මේ බොහොම ඉක්මනට හදිසියෙන් ලියලා තියෙන්නේ තමන්ට ඒ කරපු දේ තේරෙන විදිහට ලියන්න ඕනේ. එහෙනම් හරි. ඒකේ ගැටලුවක් නැහැ. ඊළඟ සූත්‍රයත් අපි කියමු. රමණීයාදිතෝ කන් ඉති. රමණීයාදිතෝ කන් යන සූත්‍රයෙන් කන් කන් යන ප්‍රත්‍යවේ මෙය ප්‍රත්‍යවිධාන සූත්‍රයකි. රමණීයාදිතෝ යනුද කන් යනුද මෙහි පද දෙකයි. තොර මේකට භාවේ කියන කොටස එකතු කරගෙන අපි අර්ථ කියනවා. භාවේ භාවාර්ථයෙහි රමණීයාදිතෝ රමණීය ශබ්දාදිය කෙරෙන් පරව කන් කන් ප්‍රත්‍යවේ මානුඤ්ඤකං මානුඤ්ඤකං යනුවෙන් පදයක් සැකසේ. හරි, අපි ඒ පදේ හැදෙන හැටි බලාගෙන යමු. විග්‍රහ වාක්‍යයට කොට එන්නේ මනුඤ්ඤස්ස භාවෝ කියලා. මනුඤ්ඤ කියන කී තේරුම මොකද? මනුඤ්ඤ කියන්නේ සිංහල වචනේ ඔකට තියෙනවා මනෝඥ. ඒකේ තේරුම
සිත අලවන.
සිත අලවන කියන එකයි. ඒක සිත අලවර අලවන. එතකොට අන්න ඒ සිත අලවන දේ ස්වභාවය. සිත අලවන බව කියන පදේ තමයි දැන් හඳන්නේ. ඒකට එතකොට කන් කියලා ප්‍රත්‍යක් එකතු වෙයි. කන්. එතකොට මූර්ධජ නයන්න වෘදිය සඳහායි. එතකොට මුලදී එන මයන්න මායන්න කියනවා. එතකොට පද දැන් තියෙන්නේ මනුඤ්ඤ ධන කන්නේ මනුඤ්ඤ ධන කන්. වෘදි වුණාම මානුඤ්ඤ කන් වෙනවා. පදාන්ත මේ සත්‍යයේ තියෙන අල්නකාරයයින් රගියපුවාම මානුඤ්ඤක මානුඤ්ඤ කන් කියලා වර්ණෙවිලා හැදෙනවා. මානුඤ්ඤ කන් මනෝඥ බව කියලා අපි සිංහලෙන් කියනවා. එතකොට මේ විදිහටමයි මේකට සමානයි කියනවා මනෝරම කියන එක. මනෝරම කියන්නේ ඊට සමාන අර්ථයක්. මනං රමති එත්තාති මනෝරම කියලා වචන කරනවා. මෙහි මනස රමණය කරන්නේ. මනෝරම රමණීයානි අරඤ්ඤානි කියලා කියන්නේ. තමයි රමණීය යතන භාව පදේ නෙවෙයි නාම පදයෙන් කියලා කියනවා. කීතක පදයක් ඒකට රමණීය කියලා කියන්නේ. රමණීය මනෝඤ්ඤ ඒකට කීතක පදේ. ඒ කීතක පදයට ආපහු සද්දිත ප්‍රත්‍යයක් එකතු වෙලා කීතක නාමයක සද්දිත ප්‍රත්‍යයක් එකතු වෙලා ආපහු සද්දිත නාමයක් එකතු වෙනවා. එතකොට බුද්ධ කියලා කියන්නේ කීතක පදයක්. බුද බෝධනේ ධාතුවෙන් හැදුණු ත ප්‍රත්‍ය එකතු වෙලා හැදුණු පදයක් තමයි බුද්ධ කියලා කියන්නේ. බුද දානත බුද්ධ අබුද්ධී කියන අර්ථය. අබුද්ධී අවබෝධ කරේය කියන අර්ථය. එතකොට අන්නේ බුද කියලා හැදුණු ඒ බුද්ධ කියලා හැදුණු කිපක පදයක අපි ත කියලා සද්දිත භාව සද්දිත ප්‍රත්‍යක් එකතු කරනවා. එතකොට බුද්ධත්ව කියලා වචනයක් තියෙනවා. ඒක තේරුම බුද්ධත්වය බුදු බව හරිනේ. ඔන්න ඒකත් ඒ පද හැදෙන හැටි. කීතක ක්‍රමයක හැදුණු නාම පදයක ආපහු සද්දිත ප්‍රත්‍ය එකතු වෙලා ආපහු සද්දිත සද්දිත පද සද්දිත නාම පද හැදෙන එක. වැඩිදී ඊළඟේ කොටස අපි යමු එහෙනම් නේද? මේ ඊළඟට කතා කරගෙන ගිහිල්ලා හද හදන්න යමු. විභාගයේ ධාච ඉති විභාගයේ ධාච යන සූත්‍රයෙන් ධා ධා කත්තේවේ චකාරේන සූත්‍රයේ චකාරයෙන් සෝ පච්චයෝච සෝ ප්‍රත්‍යදවේ ඒකේන විභාගේන ඒකේන විභාගේන යන වාක්‍යෙහි
ඒකේන
එක් ප්‍රකාරයකින් යන අර්ථයෙහි ඒකදා ඒකදායයි පදයක් සැකසේ. නිපාතත්තා නිපාතයක් දෙවින් සීලෝකෝ සී විභක්ති ප්‍රත්‍ය ලෝකේ පද විභාගේන යන වාක්‍යෙහි පදසෝ යයි පදයක් සැකසේ. හරි, අපි ඒ ටික බලාගෙන යමු. මෙය ප්‍රත්‍ය විධාන සූත්‍රයකි. විභාගේ යනුද ධා යනුද ච යනුද මෙහි පද තුනයි. විභාගේ විභාග අර්ථයෙහි ධා ච ධා ප්‍රත්‍ය දුවි. අපි එතකොට ඒක කෙටියෙන් අර්ථය කිව්වොත් විභාගාර්ථේ අපි කොහොමද කියන්නේ ප්‍රකාරයෙන් කියන අර්ථයෙන්. එතකොට එක් ප්‍රකාරයකින් දෙආකාර අපි කියන්නේ දෙආකාරයකින් ඔය විදිහට කියලා කියන්නේ. අන්න ඒ විභාගාර්ථේ තමයි මේ ධා ප්‍රත්‍යය හැදෙන්නේ. ඒ නිසා තමයි ඒකදා විදහා තිදහා පංචදහා පක්ෂාකාරයකින් දෙආකාරයකින් ඔය විදිහට අපි කියන්නේ. ඒ හැදෙන පද නිපාත පදයි. මේවා වර්ණෙකින් නැහැ. නිපාත විදියට හැදෙන සද්දිත පද මේවා. පැහැදිලිද? එතකොට මේ නිපාත පද වර නැගෙන්නේ නැහැ වෙන විභක්ති වල හැමතැනදීම ඒ සී ප්‍රත්‍ය ලොක් වෙලා යනවා. හරි, අපි ඒකේ පදේ හැදෙන හැටි බලමු එහෙනම්. අපි පද දෙකම එකට අරන් හදලා තියෙන්නේ ඒකේන විභාගේන පදේන විභාගේන කියලා. ඔව් මේ ටික අව්‍ය සබ්දිත. ඔව් මෙතන ඉඳන් අව්‍ය සබ්දිත කියන්නේ මේවා නිපාත පද විදියටයි හැදෙන්නේ. ඒක මෙතනින් පස්සේ මේවා වර්ණෙගින්නේ නැති පද. ඒකට මේවා නිපාත පද විදියට තමයි හැදෙන සබ්දිත පදේ වැඩ කරන්නේ. නාම පදයකින් පස්සේ සබ්දිත පත්‍යයක් එකතු වෙලා අලුතෙන් සබ්දිත නාමයක් හැදෙනවා. ඒක වර්ණෙගින්නේ නැහැ. හරි. එතකොට මේ ප්‍රත්‍ය දෙකක් අපි කතා කළේ. දහා ප්‍රත්‍ය තමයි ප්‍රධානම සූත්‍රයෙන්. ඊට අමතරව සෝ කියන ප්‍රත්‍යත් අපි ගත්තා. එතකොට මෙන්න මේ ප්‍රත්‍ය දෙක යෙදෙනවා ඒකේන විභාගයේන කියන තැන දහා ප්‍රත්‍යත්, පද විභාගයේන කියන තැන සෝ ප්‍රත්‍යත්.
ඒ දෙකම ගන්නේ විභාගයේ දහච්ච.
ඔව් දැන් කිව්වා නේද? ප්‍රකාරයෙන් සෝපත්‍යෝ කියන දේ. එතකොට පද දෙක ඒ විදිහට ගන්නවා. ඒක 10. ඒ හරියේ ඒක නා. උත්තරහන සූත්‍රේ නොයි විභක්ති තේසම් විභක්තියෝ සූත්‍රේ නොයි අයින් වෙලා යනවා විභාගේන කියන කොටසයි විභක්ති ප්‍රත්‍යය. ඊට පස්සේ ඉතින් ඉතිරි වෙන්නේ ඒක ධන 10. පද ධන සෝ. ඉතින් කෙලින්ම ඒ දෙක එකතු වුණා. ඒක 10 පද සෝ කියලා වචන හැදෙනවා. ඒවා නිපාත පද. වර්ණෙගින්නේ නැහැ. ඔකේ තේරුම ඒක දහ එක් ප්‍රකාරයේදී. එතකොට පදසෝ ඔය පද වචනේ පද බෙහෙදේ කියලා කියනවා. හරි, අපි ඊළඟ මේවට උදාහරණ අපි ඉස්සරහට එද්දී අට කතාව වලින් එහෙම අපි කතා කරලා කියන්න. ඒත් එක්කම කතා කරලා අහන්න. යසවලු කියන්න බලන්න මේ මොන විදියට හැදුනේ පදයක්ද කියලා නේද? හරි. අපිට දැන් ඕකේ මේ 80 සූත්‍රයෙන් හැදුනේ කියන එක කෙසේ වෙතත් මේ අර්ථය තමයි මේක හැදුනේ කියලාවත් අඳුම මතක තියෙන්න ඕන. පැහැදිලි නේද? සූත්‍ර කෙසේ වෙතත් අර්ථයවත් Tamanට මතකේ තියෙන්න ඕන. මේ අර්ථය තමයි මේ යෙදිලා හැදිලා තියෙන්නේ. හරි. ඊළඟ සූත්‍රය සබ්බ නාමේහි ප්‍රකාර වචනේ තුහා යනු ප්‍රත්‍ය විධාන සූත්‍රයි. සබ්බ නාමේහි යනුද ප්‍රකාර වචනේ යනුද තු යනුද තහා යනුද මෙහි පද හතරයි. ඔත අපි මේකේ අර්ථ කියමු. සූත්‍රයේ පද වෙන් කරගෙන ප්‍රකාර වචනේ ප්‍රකාර වචනාර්ථයෙහි සබ්බ නාමේහි සර්ව නාම ශබ්දයන් කෙරෙන් පරව ධාතු තහා සත්‍යද වේ. තුකාරේන සූත්‍රයේ තුකාරයෙන් හත්තාච හත්තා යන ප්‍රත්‍යද වේ. සබ්බෝපකාරෝ
සබ්බෝපකාරෝ
වා නැත හොත් සබ්බේන ප්‍රකාරේන යන වාක්‍යෙහි සබ්බතහ යන්වෙන් පදයක් ඇතතේ. ඒවං අඤ්ඤ තත්තා අඤ්ඤ තත්තා යන පදයද මෙසේය. හරි, එතකොට මේ පද දෙක හදන විදිය ගැන බලාගෙන යමු. කොහොමද සබ්බේන සබ්බෝපකාරෝ, එහෙම නැත්නම් සබ්බේන ප්‍රකාරේන කියලා අපි පද දෙක ගන්නවා. ඉතින් මෙතන තවත් වචනයක් අපි මේ දෙකම එකට හදලා තියෙනවා. සබ්බෝපකාරෝ එහෙම නැත්නම් අඤ්ඤෝපකාරෝ කියන දෙකම ගත්තා. ඒකට අඤ්ඤේන ප්‍රකාරේන අන් ආකාරයකින් කියලා කියන්න පුළුවන්. සියලු ආකාරය සියලු ආකාරයෙන් කියන අර්ථ දෙකම ඔකේ තියෙනවා. ඒ වගේම අඤ්ඤෝපකාරෝ කියන්නේ අන් අයුරකින් අන් ආකාරය අන් අයුරකින් කියන අර්ථ දෙකම එතකොට මේකේ තියෙනවා. ඒක මතක තියාගන්න. එතකොට මේකේ ප්‍රත්‍ය දෙකක් යෙදෙන්න පුළුවන්. කොහොමද? තා ප්‍රත්‍යයයි තත්තා කියන ප්‍රත්‍යයයි. එතකොට මුල් සබ්බෝ කියන පදෙත් එක්ක තා ප්‍රත්‍ය යෙදෙනවා. අඤ්ඤ කියන ශබ්දයත් එක්ක තත්තා කියන ප්‍රත්‍යය යෙදිලා තියෙනවා. එහෙම හැදිලා තියෙනවා පද දෙක. ඒ පද දෙක ප්‍රත්‍ය දෙකම එතකොට දැන් කියන සූත්‍රයෙන්මයි. එතකොට ඒ වගේ බුත්තක්ඛාන සූත්‍රයෙන් තේසම් විභත්තියෝ සූත්‍රයෙන් ඒ කියපු ඉතිරි ටික අයින් වුණාම ඉතිරි වෙන්නේ සබ්බ කියන පදෙයි අඤ්ඤ කියන පදෙයි. ඒකට තහා ප්‍රත්‍යයයි තත්තා ප්‍රත්‍යයයි දෙක එකතු කරගන්න. ඊට පස්සේ එකතු වෙලා පදේ හදනවා සබ්බතහ අඤ්ඤ තත්තා. ඒ දෙකේ සිංහල තේරුම් දෙක කිව්වොත් කොහොමද ආනන්ද අයස්ම? අන් ආයුරති කියලා අපි කියන්නේ අන් ආකාරයේ අන්‍ය ආකාරයේ කියලා කියනවා. එහෙම දැකලා නම් මට කියන්න හැම එකටම එහෙම ගන්න බෑ. හරි, ඊළඟ සූත්‍රයට අපි යමු. කිමි මේහි තං ඉති කිමි මේහි තං යන සූත්‍රයෙන් තං තං යන ප්‍රත්‍ය වේ. හා ආදේශේ කිං හට ක ආදේශය කළ කල්හි කතං කතං යන්වෙන් පදයක් එකති. ඊ ආදේශේ ඉම ශබ්දයට ඊ ආදේශය කළ කල්හි ඉත්තං ඉත්තං යනුවෙන් පදයක් ඇකති. තං ඉති යෝග විභාගේන සූත්‍රයේ තං යන පදය යෝග විභාග කිරීමෙන් තං තං යනුවෙන් සූත්‍රයක් ඇකති. බහුත්තං එයින් බෞද්ධං යනුවෙන් පදයක් ඇකති. හරි, අපි ඒ ටික බලාගෙන යමු. මොකද්ද මේ කිව්වේ? කිමි මේ හිතං කියන සූත්‍රය අපි විස්තර කරගමු. මේ ප්‍රත්‍ය විධාන සූත්‍රයකි. කිමි මේහි යනුද තං යනුද මෙහි පද දෙකයි. මේකට ඒතකොට ප්‍රකාර වචනේ කියන කොටස අනුවර්තනය කරගෙන අපි අර්ථ කියනවා. කිමිනේහි කිං ඉම යන ශබ්දයන්ගෙන් පරව ප්‍රකාර වචනේ ප්‍රකාර වචනාර්ථයෙහි
හං
ප්‍රත්‍යවි
හං ප්‍රත්‍යවි.
එතකොට මේ සූත්‍රයෙන් කියන්නේ මොකද්ද? කිමිනේ කියන්නේ කිං ඉම කියන ශබ්දයන්ගෙන් පස්සේ ඒ ප්‍රකාරාර්ථයේ තං කියලා සත්‍යයක් එනවා. එහෙදිවිද? කවර ප්‍රකාරයකින්ද කියන එක කතං කුමන ප්‍රකාරයකින් ආකාර. එතකොට කුමන ප්‍රකාරයක්ද කතං මේ ප්‍රකාරය ඉත්තං. එතකොට අපි ඒවා කෙසේ මෙසේ කියලා අපි සිංහලෙන් පාවිච්චි කරනවා. එතකොට ඒ අර්ථය ඒ ප්‍රකාරාර්ථය කතං කෙසේ ඉත්තං මෙසේ කියලා හැදෙනවා. අපි මේ පද හැදෙන හැටි බලාගෙන යමු. කේන ප්‍රකාරේන ඉමිනා ප්‍රකාරේන බහූහි ප්‍රකාරේහි කියලා අපි ඒ විග්‍රහ වාක්‍ය ටික ලියා ගන්න ඔක්කොම ටික එකට මෙහෙලා තියෙනවා. තමන් ඉතින් හදද්දි තනියෙන් ඉතින් එක හදුවා නම් හොඳයි. එක පදේ වෙන වෙනම. හරි. ඊට පස්සේ ඔක්කොටම මේ සූත්‍රයෙන් සංකප්පය ගත්තා. බුද්ධත්තහනම අපයෝග තේසම් විපත්තියෝ ප්‍රකති ඒ ටික කළාම දැන් ඉතිරි වෙන්නේ කින් දන තං ඉම දන තං කියලා ඒ විදිහට බහු දන තං කියලා ඉතිරියනවා. දැන් තුනක් ඊට පස්සේ මොකද වෙන්නේ? කින් හට කිස්ස කවේච කියලා සූත්‍රයකින් කකාර ආදේශයක් කරනවා. කින් හට ක ඊළඟට ඉමස්සිත්තං දහානි හතෝ දේසුච කියන සූත්‍රයෙන් ඉමහට අපි ඒවා දැන් කලින් කතා කරලා තියෙනවා. කොහෙද
තියෙන්නේ?
ඔව් මොන කාණ්ඩේ?
නාම කාණ්ඩේ
අගදීම අපි ඔය ටික කතා කළා. ඒකට ඒ කියපු සූත්‍රත් ඉතින් දැන් මෙතෙන් එනවා. ඉමහට ඊ ආදේශයි. ඊට පස්සේ ප්‍රකාරය විත්ත කරනවා පරදේ භාවෝ සූත්‍රේ. පරදේ භාව නෙවෙයි ඇත්තරම වග්ගේ ගෝසාගෝතා කියන සූත්‍රය. තොට අල්පප්‍රාණයක් වෙනවනේ තං කියන එක ප්‍රතිස්ථාන වෙනවා. තොට ඉම හට ඊ තං හට තං කියන එක ප්‍රතිස්ථාන වෙනවා. ඉත්තං කියලා වචන හැදෙනවා. කින් හට ක ඒක නම් හරි ලේසි තං කොටසට ගෙනවා. කතං කියලා වචන හැදෙනවා. ඉම ශබ්දේ මායන් අයින් වෙනවා. ඉමහට ඊ ආදේශය වෙලා ඊට පස්සේ බහු ශබ්දයට තං ප්‍රත්‍යයකට වෙනවා. ඒ මහ ප්‍රාණ කයන්න දිත්ත වෙලා අල්ප ප්‍රාණ කයන්නක් මුලට එනවා. ඊට පස්සේ බහු තං බෝ ආකාරේ බොහෝසේ කියලා අපි කියන්නේ. එසේ මෙසේ බොහෝසේ කියලා කියන්නේ. තොර මෙන්න මේවා හොඳට මේ අර්ථ ටික මේ පත්ති ටික මතක තියාගත්තම හරි ලේසි. ඊට පස්සේ මතක් වෙනවා වචනේ දැක්කම මේ අර්ථයනේ මේක ඉඳගතියි. ඒකට ප්‍රත්‍යේ අර්ථය අපිට මතක තියාගන්න ඕන. ඒ නිසා තමයි මේ සූත්‍ර කියලා තියෙන්නේ ප්‍රකාරාර්ථේ තම්ප්‍රත්‍ය. ඒකට ඉත්තං කියලා දීලා මතක වෙනවා. එහෙනම් මේ ඉම ශබ්දයෙන් හැදෙනවනේ කියන්නේ මේ. ඒකට දල මතකයක් තියාගන්න. ඒකට තං කියන එකේ අර්ථය මතක තියාගන්න ඕන. ඒකට හරි ලේසි. මෙසේ කෙසේ ඒ හරි. අපි ඊළඟ ටිකක් කියාගෙන යමු. අමලිනං මලිනං කරෝති ඉති ආදි අත්ථි අමලිනං කිලිති නොවුවත් මලිනං කරෝති ඉති අත්ථි කිලිති කරයි යනාදී අර්ථයෙහි අභූත සබ්භාවේ ගම්යමානේ අභූත සබ්භාවයක් හැඟෙන කල්හි අපි ඉස්සරහට කියන්න පැහැදිලි කරන්න මොකද මේ අභූත සබ්භාවය කියන්නේ කියලා. පරභූ යෝගේ සති කර ධාතු භූ ධාතුන්ගේ යෙදීමක් ඇති කල්හි යදාදීනා යදාදී සූත්‍රයෙන් නාමසෝ ඊපච්චයෝ නාමයා කෙරෙන් පරව ඊප්‍රත්‍යවේ මලිනී කරෝති මලිනී කරෝති යනු උදාහරණයි. සේතං සුදයි සුදු පාටයි සුද. අබස්මනෝ බස්මනෝ කරණං ඉති හලු නොවුවක් හලු කිරීම යන අර්ථයෙහි බස්මී කරණං යනුවෙන් පදයක් සැකසේ. කට්ඨස්ස දර කෑල්ලේ එතකොට මේ අලු කිරීම සිද්ධ වෙන්නේ දර කෑල්ලේ. කට්ඨස්ස කියලා නම් තියෙනවා. අමලිනෝ මලිනෝ භවති ඉති කිලිති නොවුවක් කිලිති වේය යන අර්ථයෙහි මලිනී භවති යනුවෙන් පදයක් සැකසේ. සේතෝ සුදයි ඊ පච්චයන්තෝ අපි ඊ ප්‍රත්‍යාන්ත ඌයේ නමුදු නිපාතයි අභූත තබ්භාවේ ඉතිකින් අභූත තබ්භාවයෙහි මේ ඊ ප්‍රත්‍ය යෙදේයි කීවේ කුමටද? ඊවේ ගටං කරෝති ගටෝ භවති යනාදී තැන්වල ඊ ප්‍රත්‍ය නොවනු පිණිසයි. කර භූ යෝගේ ඉතිකින් කර භූ යෝගයෙහි යයි කීවේ කුමටද? අමලිනෝ මලිනෝ ජායතේ යනාදී උදාහරණයන්හි ඊ ප්‍රත්‍ය නොවනු පිණිසයි. අපි ඉතිරි ගාථාවක් කියලම ඊට පස්සේ බලමු මේ මොකක්ද මේ කියපු කතාව කියලා. අපි ඊළඟ ගාථාව කියන්න දෙමු. විමල ජීවයත් මත
අවත්තාවතෝ වත්තාය භූතසඤ්ඤාය වත්නෝ කායවත්තාය භවණං
අභූත තබ්භාවං විදු හරි. අපි ඒකේ අර්ථ පදයෙන් පදේ කියනවා අවස්ථාවතු
අවස්ථාවතු
පෙර හටගත් අවස්ථා ඇති
පෙර හටගත් අවස්ථා ඇති
අඤ්ඤාය අවත්තාය අභූතස්ස
අඤ්ඤාය අවත්තාය අභූතස්ස
අනික් අවස්ථාවකින් නොව
අනික් අවස්ථාවකින් නොව
වත්තුනෝ
වත්තුනෝ
වස්තුවකගේ
වස්තුවකගේ
තාය අවස්ථාය
තාය අවස්ථාය
ඒ පෙර නොව අවස්ථාවෙන් යුක්තව
ඒ පෙර නොව අවස්ථාවෙන් යුක්තව
භවනං වීම
භවනං වීම
අභූත සම්භාවං
අභූත
තබ්භාව යයි
අභූත තබ්භාව යයි
විදුං
දනි
දනි. හරි, එතකොට මොකක්ද මේ අභූත තබ්භාවය කියන්නේ කියන එකයි කියන්නේ. එතකොට අවස්ථා අන්තරයකට පත්වීම කියන එකයි මෙතන කියන්නේ. එතකොට කලින් නොතිබුණු තත්වයකට යමක් පත්වීම කියන එකයි අවස්ථා අන්තරය. එතකොට මේ උදාහරණ වලින් පැහැදිලි වෙනවා ඒක. අමලිනෝ මලිනෝ භවති කියන්නේ කිලිති නොවුවා කිලිති වෙනවා කියන එක. එතකොට කලින් ඒ කිලුට තිබ්බද එතකොට? කිලුට කලින් තිබෙන ඒ කිලුට නොතිබුණු එකක් කිලිති බවට පත් වීම. මේක තමයි අභූත සද්භාව කියලා කියන්නේ. එතකොට අපි උදාහරණය කතා කරමින් යන පැහැදිලි වෙයි. එතකොට අමලිනං මලිනං කරෝති අබස්මනෝ බස්මනෝ කරණං අමලිනෝ මලිනෝ භවති. එතකොට මේ අර්ථ ඔක්කොගේම අපි ඔක්කොම එකට ගත්තා. ලේසි නේද? ඒ කිලිති නොවුවක් කිලිති කරයි. එහෙම නැත්නම් හලු නොවුවක් අලු කිරීම කිලිති නොවුවක් කිලිති වෙයි කියන අර්ථයේ ඒ අර්ථවල අපි ඊ ප්‍රත්‍ය එකතු කරනවා. යදනුප්පන්නා සූත්‍රයෙන් තමයි මේ ඊ ප්‍රත්‍ය ගන්නෙ. ඊ ප්‍රත්‍යත් ගන්නෙ යදනුප්පන්නා සූත්‍රයෙන්. ඒ අරගෙන මේකේ එකේ අර අමලිනං අබස්මනෝ අමලිනෝ ඒ කියන වචන ටික අපි කියු අර්ථ දැන් අයක කියන්නේ අභූත තබ්භාව කියති කලින් නොවුවක් කියලානේ කිව්වේ. ඒ කලින් නොවුවක් කියන බව හඟවන්න තමයි අර අමලිනං කියන පදේ ගත්තේ. පැහැදිලිද? උඩ කලින් නොවුවක් කියන බව පෙන්වන්නේ. දැන් මේ කිලිටි බව කලින් තිබ්බේ නැහැ. නොකිලිටිව තිබ්බ එකකුයි කිලිටි උනේ කියන එක කියන්න නිසා තමයි අමාලිනම් මලිනම් කියලා ගත්තේ. අමාලිනම් කියන එකේ තේරුම කිලිටි නොවුවක් කියන එකයි. ඒතර මලිනම් කියන්නේ කිලිටි ඌවක්. කරෝති කියන්නේ කරයි. ඔබ කිලිටි නොවුවක් කිලිටි ඌවක් කරයි. ඔබ මේ කිලිටි නොවුවක් කියන එක දැන් මේ අභූත තත්භාවය හඟවන්න. අභූත තත්භාව අර්ථය පෙන්වන්න. කලින් මේක කිලිටි නොවී තිබ්බ එකක් කියන බව පෙන්වුම් කරන්න තමයි ඒක ගත්තේ. ඒ නිසා අපි ඒ ඊ ප්‍රත්‍යයෙන් ඒක කියවෙන නිසා ඒ කොටස අපි උත්තරධාන කියන ප්‍රීති යටතේ අමලිනම් අබස්මනෝ අමලිනෝ කියන පද අයින් කරලා දාන්න. ඊට පස්සේ විභක්ති අපි අයින් කරනවා තේසම් විභක්තියෝ කියන සූත්‍රයෙන්. ඊට පස්සේ ප්‍රකෘතිමත් කළාම ඉතිරි වෙන්නේ දැන් මලින බස්ම කියන පද. මලින බස්ම මලින කියලා දැන් තැනක ඉතිරි වෙනවා. අපි ක්‍රියාපදයේ එතකොට වෙනම දාලා තියාගන්නවා. දැන් කරෝති කරණම් භවති එවකින් ක්‍රියාපදනි. ඊපස්සේ ඊපස්සේ අපි එකතු කරන්නේ ක්‍රියාපදයකටම නෙවෙයි නාමපදයකට එකතු වෙන්නේ. ඒ නිසා නාමපදයකට අපි පූර්වස්වර ලෝපාදිය සිද්ධ කරලා ඊ ප්‍රත්‍යය එකතු කරනවා. ඊට පස්සේ පදේ හැදෙනවා මලිනී කරෝති බස්මී කරණම් මලිනී භවති. එතකොට මේ මලිනී බස්මී කියන වචන වර්ණගෙන්නේ නැහැ. ඒකයි මේවා තද්දිත මේ අව්‍ය තද්දිත යකට තියෙන්නේ. ඔක හැම වෙලේම තියෙන්නේම බස්මී මලිනී ওই විදිහට. ඒ නිසා දිගට යම් තැනකක තියෙනවා ওই විදිහටයි තියෙන්නේ. බස්මී කරණ බස්මී කරලා වෙන මේක දෙයක් නෙවෙයි. අපාෂ්මී කරණයි. ඒක මේකෙන් තමයි හැදිලා තියෙන ලෝකෙ. දැන් විද්‍යාවේදී යෙදෙන ගොඩාක් වචන මේ පාලියේ යෙදෙන මේ පෙරණි වචන නිකන් හිතලා බලන්න ගොඩාක් තියෙනවා ඒවා. තනුක කල්පිවිරි කියනවා. තනුක කියන එක පාලි වචනයක්. කුණි කුණි කරනවා කියනවා. තරකේ වතුර ආදියක් කොම මිශ්‍ර කරලා ඒක තරබාල කිරීම.
සාන්ද ගේද
කියන කම්පියුටරේ බර වචන. මොනවා පැහැදිලි ඇති මේ ටික. කොට මේ ටිකේ අවසන් වෙනවා භාව තද්දිත කොටස. ආනේ. ඒ වටින් තනියෙන් දැන් හදා ගන්න ඕනේ. ලියා ගන්න තියන්නේ. මේක තව මොනවා හෝ ගැටවක් තියෙනා ඉක්මනට විනාඩියක් දෙනවා. විනාඩිය වැඩි වගේ නේද? ඉක්මනට හිමනම් භාෂා අවතරණයේ පොතට ගිහින් බලන්න ළඟ මෙන්න මේ තද්දිතයටම තමයි අව්‍ය තද්දිතයටම තමයි අයිති වෙන්නේ අර හිං හං හිංචනං දා දානි දාචනං මේ පද ඔක්කොම. අපිට ඒ ටික දැන් කෝ ඒ ටික කිවි නෑ නේද? ඒ ටිකට මොකද උනේ? ගෞතම වංශ ඒකට මොකද
වෙන්නේ?
අපහු නාම කාණ්ඩයේ අගටම යන්න බලන්න. උපසර්ග වලට පොඩ්ඩකට කලින් නාම කණ්ඩේ අලිංගා කියලා තියෙනවා කියන්නේ. ඒක මේ තියෙන ත්‍ත්වයත් නාම පද වලින් පස්සේ යෙදෙන නිසා ඒවත් පද්ධිත ත්‍ත්වෙම තමයි. තේරුණාද? මේවත් පද්ධිත ත්‍ත්වයයි. ඒ ටික අපහු කියවා ගන්න. පේන නැති. ඒවා අපි කතා කරලා දැන් ඉවරයි. තෝ ප්‍රත්‍යීදි කතා කරේ කොචිතෝ පංචමයක් තේ කියලා පටන් ගන්න තැන ඉඳන්. ඒ කියන පද කොට මේ තද්දිත ක්‍රමයට හැදුණු තද්දිත ප්‍රත්‍යය. ඒවත් නිපාතයි. ඒ නිසා තමයි නාම කාණ්ඩයේ අලිංග එහෙම නැත්නම් නිපාත යටතේ අරගෙන ඒක කතා කළේ. මේ දැන් ආපහු කියව ගන්න. ඔපේතන කතා කළා ත්‍ර ප්‍රත්‍ය නේද? යත්‍ර යත් ඒ විදිහට ස්ථානාර්ථේ සප්තමී අර්ථේ ත්‍ර හ ප්‍රත්‍ය කතා කරා. ත්‍ර හ සප්තමියා සබ්බනාමේ කියන සබ්බත්‍ර සබ්බත්‍ යත්‍ර යත්ත. එතකොට ඒ අර්ථයෙන් තවත් ප්‍රත්‍ය කිහිපයක් අපි කියුවා. යහින් තහින් කුහින්. එතකොට හින් හං හින් ච හින් හං කියන ප්‍රත්‍ය දෙක. තහං තහින් ඒ ඔක්කොම එතකොට ත ශබ්දයෙන් පස්සේ තහ. එතකොට ත ශබ්දයෙන් පස්සේ හින් හං දෙකම යදෙනවා. තහින් තහං. තේරුම තේරුම ගන්න. එහි නෑ තර් ශබ්දයෙන් බා. තර් කියන්නේ ඒ කියන අර්ථයෙන්. එහි කියන අර්ථය. එතකොට තත්‍ර තත්‍ර කියලා. ඒකෙන් තවත් ඒ ත්‍ර හ ප්‍රත්‍ය දෙකක් කියදෙනවා ත්‍ර ප්‍රත්‍යයෙන්. ත සර්වනාමයෙන් බා. ඒකේ තේරුම ඒත් ඒකමයි. එහි. එතකොට ඔන්න ඔය පද ටික හැදෙන හැටි අපි කලින් කතා කරා. ඒ ටික ඉතින් බලා ගන්න. තොට දා දාචනං පද යදා කදා තදා ඒ ඔක්කොම එතකොට ඒ දා ප්‍රත්‍ය කාලාර්ථය කාලාර්ථ සප්තමී දාචනං එකත් එහෙමයි සුදාචන කියලා අපි කතා කළේ දානි ප්‍රත්‍ය නේද ඒ ටික ඉතින් ඉදානි ඒවා අජ්ජ සජ්ජු මේ පද හැදෙන හැටි අපි දා කතා කළා. හරි අපි ඒකේ සම්බන්ධයට මඩක තියාගන්න ඕනේ. එහෙනම් ඔන්න අද දවසේ වෙද්දී අපි කාණ්ඩ කීයක් ඉවර කළාද? කාණ්ඩ ටිකේ නම්වත් කියමු බලන්න මොකද ඉවර වුණා? දෙවෙනි කාණ්ඩෙ මොකද්ද? සම්පිකා. නාම කාණ්ඩේ. ප්‍රතිය කිවරද? ඔක්කොම කීයක් තියෙනවද? නැන් ඒ දැන් භාගයකට වඩා පරිච්ඡේද විදියට නම් ඉවරයි. ආඛ්‍යාත කාණ්ඩය ටිකක් දිගයි. ආඛ්‍යාත ප්‍රත්‍ය බොහෝ ප්‍රමාණයක් තියෙනවා. ප්‍රත්‍ය 96ක් ගැන විස්තර වෙනවා. ඒ වුණාට ඉතින් මේක විතර අමාරු නැහැ. ඒ ප්‍රත්‍ය ටික පුළුවන් නම් මේක දෙලේටි. ආඛ්‍යාත පාඩම ලොකු අපහසුතාවක් නැහැ. ඊට වඩා බොහොම වැදගත්. හැබැයි ඒකෙත් එක වගේ කැටලෙන්න පුළුවන් ප්‍රත්‍ය තියෙනවා. ඒ ටික හොඳට හුරු වුණාම හරි ලේසි. ඒක වඩා ටිකක් වැඩිපුර යෙදෙන්න ඕන මේ සද්දිත ප්‍රත්‍ය වල හිතක ප්‍රත්‍ය වල ඒව ගැන ටිකක් වැඩි අවධානයකින් ටිකක් සමන් යෙදෙන්න ඕනේ. හිතක සහ සම්බිද ගොඩාක් හැට වෙන තැන් ඒත් එක්කම ආඛ්‍යාත ටිකක් තමන් කියවලා හුරු කරලා තියාගන්න ඕනේ. ඊට පස්සේ ඉතින් පිටක පාඩම ගොඩක් වැදගත්. අවසානට ඉතින් කොහොමද මේක වැදගත්ම පාඩම නිසා අන්තිමට කාරක පාඩම දාලා තියෙන්නේ. අපි ඊළඟ දවසේ එහෙම ආඛ්‍යාත පාඩම පටන් අරගෙන කරගෙන යනවා. ඒක ඉතින් ලොකු විස්තරයක් කරන්න නැහැ, ටිකක් වේගෙන් ගිය හැටි. කලින් කතා කරලා තියෙන සූත්‍ර ගොඩ හරියක් තියෙනවා. ඒවා ගොඩක් ඒවා දන්න නිසා, ආඛ්‍යාත ගැන කතා කරලා තියෙන නිසා අපි ටිකක් ඉක්මනට යනවා. ලොකු අපහසුවක් නැහැ ආඛ්‍යාත පාඩම. ටිකක් තමයි මේ ටික බලාගෙන ඉන්නේ. ඒක ටිකක් වේගෙන් ගන්න පුළුවන්. එල මොනවා හෝ ගැටලු තියෙනම් ඉක්මනට අහමු බලන්න. අපි අද හෙන්නුම් ඉක්මනට ඉවර කරන්න හදයක්. තියෙනවා. හෙට විනය පොත තියෙනවා කියලා කණිවිඩේ දීලා තියෙනවා. ඒක ගමනක් කියන්න තිබුණා. ඒක තමයි පරක් වෙනවා. පන්දු දන්නේ. ඊළඟ සතියේ උඩ පොත් කරන් දෙන්නේ. තෝ ඊළඟ බ්‍රහස්පතින් දා නෙවෙයි ඊළඟ ඉරිදා අපි බාලාවතර කරමු.
මේ
ඉරිදා නෑ මේ ඉරිදා අපි එදාට කරන්නේ. ඉවර වෙන්න. එහෙම නම් කරන්න පුළුවන්. තේරෙයිද දන්නේ? ටිකක් වෙලා යද්දී අපි විතරක් කතා කරයි නේද? එළි වෙනකන් කරගෙන යන්න පුළුවන් ඉන්නේ.
ඩාර බන්නේ.
8 9 10 වෙද්දී වෙනකන් කට්ටිය ඉඳී නේද? 10 11 වෙද්දී කීප දෙනෙක් ඉඳී නේද? 12 විතර පහු වෙච්චි. ඉතින් මේ දේවල් දැනගැනීමෙන් ලොකු උපකාරයක් වෙනවා. Taman ඊට පස්සේ සූත්‍ර දේශනාවක් කියවද්දි වන්දනාවකට හරි සම්බන්ධ වෙද්දී ඔකේ වටිනාකම තේරෙයි. ඒක Tamanට අර ඔක ඊයේ යදයි අතර මේ ඒ දෙක ඊයේ යදයි දවස් දෙක අතර වෙනස බැලුවට අපිට එච්චර ප්‍රකටව තේරෙන්නේ නැහැ. ඔය අපි කලින් හිටපු தত্ত্বයයි නේද? මේ ටික දැනගන්න පටන් ගන්න කලින් හිටපු தত্ত্বයයි දැනුයි වෙනස තේරුම් ගත්තම Tamanට පැහැදිලිව තේරෙයි. කොයි තරම් අපිට පාලි පාඨයක හිටි අර්ථය තේරෙනවා. අපිට සූත්‍ර දේශනාවක් අහදී අර්ථය තේරෙනවා. වන්දනාවකට සම්බන්ධ වෙදී කොයි තරම් මේක අර්ථයට හිත හොඳට කිඳා බහිනවාද? කොයිතරම් ඥාන සංකයුක්තව කුසලේ කරන්න පුරුවා. නාවියන් ලබසනාසේ ලොකු විස්තරයක් කරනවා පාලි භාෂාව ඉගෙනීමේ වටිනාකම ගැන. ඒකේ දිගානතු විස්තර කරනවා කාරණා හතරකින් මේ ඥාන සංප්‍රයුක්ත වීම සිද්ධ වෙනවා කියලා ලොකු විස්තරයක් කරනකොට මේක යහපත් වචනයක් කියලා හිත පහදවා ගත්තම ඉතින් ඒ මාත්‍රේම කුසලයක් සිද්ධ වෙනවා. අපි ඒකේ අර්ථය තේරෙන්නේ නැහැ. මේක බුද්ධ වචනයක් කියලා හරියටම දන්නේ නැහැ. හොඳ වචනයක් නිකන් හිත තැනපෙන වචනයක්. ඒ වගේ අදහසින් හිත පහදවා ගත්තත් ඥාන සම්ප්‍රයුක්ත වෙනවා. තව කෙනෙකුට එහෙම නෙවෙයි මේකේ අර්ථය තේරෙනවා. තව කෙනෙකුට මේකේ ව්‍යාකරණයයි නිරුක්තියයි දෙකම තේරෙනවා. පදගතාර්ථයත් එක්ක. සමහරකට මේ සියල්ලම තේරෙනවා. මෙන්න මේ විදිහට ආකාර ගන්නවාකින් ඥාන සම්ප්‍රයුක්ත වෙනවා. ඉතින් ඒ සියල්ලම වැටහෙනවා නම් ඒ කෙනාට බොහෝම ඉහළ ආකාරයෙන් ඥාන සම්ප්‍රයුක්ත හිතක් පහළ වෙනවා. සමන්ත මේකේ ගැඹුරු අර්ථයත් එක්ක තේරෙනවා. ඒ නිසා ඉතින් අර අපිට ඒ බොහොම ඥාන සම්ප්‍රයුක්ත කුසල් සිද්ධ වෙනවා. අපි විපස්සනාවට අදාළ වචනයක් කතා කළා. ඊට අදාළ සූත්‍ර දේශනාවක් කියෙව්වා. ඒ වගේ අර්ථ වෙනදට වඩා බොහොම ගැඹුරින් තේරෙන්න ගන්නවා සමන්ගේ ව්‍යාකරණය ගැන දැනගත්තම. මේ නිසා ඉතින් මේ අපි කරපු මේ සාකච්ඡාව අපි මේ කරපු කුසලය ඒකාන්ත වශයෙන්ම අපි සියලු දෙනාටම මේ ගැඹුරු ධම්මාර්ථ නිවැරදිව දැනගෙන ඒ සමත භාවනා විදර්ශනා භාවනාවන්හි පරතරටම කැමීලා ඉතාමත් ඉක්මනින් චතුරාර්ය සත්‍ය අවබෝධයේ තුන් සියුතුන් ශ්‍රේය වේවා. ඒ වගේම මේ කුසලය අනුමෝදන් වෙන සෑම පිළිගැනීමකටමත් ඒකාන්ත වශයෙන්ම මේ කුසලය චතුරාර්ය සත්‍ය අවබෝධයේ තුන් හේතුකම් ශ්‍රේය වේවා. මේ පොත් ලැබුණ නැති ස්වාමීන් වහන්සේලාට පොත ගානේ අරගන්න පුළුවන්. පොත පිටියේ දෙවෙනි පොත.
Thank you.